ගරු වජිර අභිවදන මෙතුමා වැඩි 10ක් තන ඔබතුමාට
තම වෙලාවක් දෙයි මම හිතන්නේ අපේ සභානායකතුමා
හොඳයි
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම හිතන්නේ විවිධ අදහස් යෝජනා ඉදිරිපත් වෙලා තිබෙන වෙලාවේ මේ සම්බන්ධයෙන් රජයේ හැටියට ගත්තු ක්‍රියාමාර්ගත් රජයේ හැටියට මේ ප්‍රශ්නේදී මුණ දීපු ආකාරය ගැනත් මට ටිකක් පැහැදිලි කරන්න පුළුවන් මොකද මේ වෙලාවේ අපේ වැඩ බලන ඇමතුමා හැටියට දුනේෂ් කංකන්ද ඇමතුමා තමයි වැඩ බලපු ඇමතුමා හැටියට හිටියේ අපේ විෂය භාර ඇමතුමා මේ විෂයටම අදාළ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයකට සහභාගී වෙමින් හිටියේ මේ කියන කරුණු ඇත්ත වශයෙන්ම 25 වෙනිදා මධ්‍යම රාත්‍රී 12න් පස්සේ මේ ඛේදවාචකයට රත්නපුරත් කළුතරත් ගාල්ලත් මාතරත් ප්‍රධාන කොටගෙන ඇති දිස්ත්‍රික්ක තව ගණනාවක් අඩු වැඩි වශයෙන් මේට සම්බන්ධ වුණා. ඇත්ත වශයෙන් 25 වෙනිදා රාත්‍රී වෙනකොට දිසාපති සම්මේලනයේ කොළඹ පැවැත්ුණේ දිසාපතිවරුන් 25 දෙනාම කොළඹ හිටියේ රාත්‍රී 12ට පමණත් මමත් හිටියේ එතුමන්ලා සමග රාත්‍රී භෝජන සංග්‍රහය ගනිමින් ඒ වෙලාවේ අග්‍රාමාත්‍යතුමා රාත්‍රී 12ට පමණ කතා කරලා කිව්වා දිසාපති සමුළුව විසුරුවා හැරලා අදාළ දිසාපතිවරුන් ඉක්මනින් ඒ ප්‍රදේශ වෙත යන ලෙස උපදෙස් දෙන්න කියලා. ඒ අතර රාත්‍රී 12:45ට පමණ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මට දුරකථනයෙන් කතා කරලා කිව්වා උදේ වෙන්නේ ඉස්සෙල්ලා මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අපේ වැඩ බලන දුනේෂ් කංකන්ද ඇමතිතුමා සමග එකතු වෙලා ක්‍රියාත්මක වෙන්න කියලා. ඇත්ත වශයෙන්ම 25 වෙනිදා රාත්‍රී 12 ඉඳලා උදේ 6 වෙනකන් රජයේ සම්පූර්ණයෙන්ම මම රාත්‍රී යුද හමුදාපතිතුමාට කතා කරා, ගුවන් හමුදාපතිට කතා කරා රාත්‍රියකට පමණ, නාවික හමුදාපතිට කතා කරා, ආරක්ෂක ලේකම්ට කතා කරා, ඒ වගේම ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්ට රාත්‍රියකට පමණ කතා කරා. සියලු දෙනාම උදේ 6 වෙනකොටත් රාජ්‍ය යන්ත්‍රයේම සම්පූර්ණයෙන්ම ක්‍රියාකාරීත්වයට යොදවලයි තිබුණේ 25 වෙනිදා උදේ 6 වෙනකොට. හැබැයි මේ ඛේදවාචකය නියෝජ්‍ය කතානායකතුමනි ඇත්ත වශයෙන් වෙනස්. මෙවැනි ඛේදවාචකයකට බූටු දාලවත් බේරන්න පුළුවන්ද කියන එක මම ඇහින් දුටුවා. මොකද මම 26 වෙනිදා උදේ ගුවනින් ගියා ගින්ගඟ දිගේ. මම ගින්ගඟ දිගේ ගමන් කළා ලංකගම දක්වා. ලංකගම සමහර බහින්න පුළුවන් තැන්වල බැස්සා. බැරි තැන්වල බහින්න විදියක් නැහැ. මා සමග ඒ ගුවන් යානයේ හිටියේ විශේෂඥයෝ පමණයි. විශේෂඥයෝ කිව්වේ උදාහරණයක් හැටියට අපේ ලක්ෂ්මන් කිරියල් ඇමතුමා උදේ 6 වෙනකොට මහාමාර්ග අධිකාරියේ විශේෂඥයෝ මට ලබා දුන්නා. ඒ වගේම වාරි මාර්ගාංශ ප්‍රධානීන් ඒ ගුවනේ හිටියා. එතකොට ඒකම එදා මනුෂ්‍ය නානක්කාර මැතිතුමත් හිටියා. එක් දිනයක් අපේ වැඩ බලන මැතිතුමත් හිටියා. අපි මාතරත් ගාල්ලෙත් කළුතරත් රත්නපුරෙත් මේ ගංගා ඔස්සේම ගමන් කළ බැලුවා මේ ප්‍රශ්නය කෙසේද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඇත්ත වශයෙන්ම එයට බෝට්ටු දාලා පාලනය කරන්න පුළුවන් ගඟ වතුරක් නෙමෙයි. උදාහරණයක් ඇටියට මම එදා හිනිදුම එක්තරා ස්ථානයක බැස්සා. එතකොට ගම්වැසියන් සහ නායක හාමුදුරුවෝ සියලු දෙනා එකතු වුණා. එතකොට මට කිව්වා බෝට්ටු තියෙනවා. බෝට්ටුවක් ගඟ හරහා යන්න බැරි තත්ත්වයක් ගමන් කරන්නේ. එතකොට බෝට්ටු තියුණා. හැබැයි බෝට්ටු ගඟ හරහා යන්න බැරි පරිසරයක්. රත්නපුරේත්
ප්‍රාදේශීය ලේකම් කොට්ටාස.
හරි හරි.
හරියටම මම කොට්ටාසයක් කිව්වා.
හරි අමතුමා. එතකොට විශේෂයෙන් මම මතක් කරන්න කැමති මේ වියසරයත් එක්ක ඊට පහුවදත් 25 වෙනිදාත් 26 වෙනිදාත් 27 වෙනිදාත් 28 වෙනිදාත් කියන දින හතරම මේ දිස්ත්‍රික්ක හතරෙම රජයේ කටයුත්ත අපි නිසියාකාරව යොමු කරමින් තල්ලු කරා. ඇත්ත වශයෙන්ම 26 වෙනිදා උදේ 10ට පමණ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජාතික කමිටුව කැඳෙව්වා මේ අලිගහ මන්දිරේ. ඒක කළා ඉවර වෙලායි අපි පිටත් වෙලා ගියේ. ඊට පස්සේ 27 වෙනිදා ජනාධිපතිතුමා ලංකාවට ආපු විගස ජාතික කමිටුව කළුතරදී මුණ ගැහුණා. කළුතර මුණ ගැහෙන අවස්ථාවේදී ඉතා වැදගත් ජාතික තීන්දු කීපයක් ගත්තා. එකක් තමයි අපි උඩින් යනකොට දැක්කා අපි කොච්චර නිවේදනය කරත් කොච්චර මහජනයාට මේ පිළිබඳ අවබෝධයක් තිබුණත් මහජනයාගේ ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවය අපිට වෙනස් කරන්න බෑ. මහජනයා පළවෙනි පියවර හැටියට මේ සූඩර නගිනවා. දෙවැනි පියවර හැටියට බල්කෙට නගිනවා. තුන්වෙනි පියවර හැටියට වහලට නගිනවා. ඊට පස්සේ වහල උඩ ඉඳගෙන අපේ දුරකථන අංකයට කතා කරලා කියනවා පුළුවන් නම් වහල උඩින් ගන්න කියලා. අතවසේ මම ස්තුතිවන්ත වෙනවා ගුවන් අමුදාපත්තුමා ගාල්ල දිස්ත්‍රික්කේ ගත්තොත් එදා 25 වෙනිදා මධ්‍යම රාත්‍රියේ එකට පමණ දූලියල්ල කියන එක නායෑම සිදු වුණා. එතන 8 දෙනෙක් යට වුණා කියලා අපිට ඒ ප්‍රදේශයේ අය දුරකථනයෙන් දැනුම් දුන්නා. උදේ 6:00 වෙනකොට අපි ගුවන් හමුදාව ඇරියා. දෙදෙනෙක් බාගෙට යටවල ඉන්න නිසා ගන්න කියලා ගුවන් හමුදාව එතෙන්ට ගිහිල්ලා ඒ දෙදෙනා ඔසවලා ගත්තා. එතන ලෑන්ඩින් කරන්න බෑ. හැබැයි උඩ ඉඳගෙන ගුවන් බටයන් පල්ලෙහාට දාලා පල්ලෙහා ඒ අයගේ ශරීරයේ වටේ දින පස් ඉවත් කළා. ඔවුන් දෙදෙනා ගුවන් යානෙට ගන්නකොට ඒ ගුවන් බටයා අවසානයේ යම්කිසි කාර්මික දෝෂයක් නිසා අඩි 30ක් විතර උඩ ඉඳලා බිමට වැටලා මිය ගියා. එතකොට ගම් වතුරේ ජීවිත බේරීම සඳහා ගුවන් බටයන් ජීවිත පරිත්‍යාගයෙන් තමයි ක්‍රියා කරේ. ඊළඟට 28 වෙනිදා අපි ගත්තොත් අපේ දිස්ත්‍රික්කේ තව ගුවන් යානයක් කඩාගෙන වැටුණා වැලිවිටි විදුලිතුර කියන ප්‍රදේශයේ. ඒකෙදී ගුවන් බටයන් 11 දෙනාම බේරුණා. හැබැයි ඒත් ගුවන් හමුදාවත් ත්‍රිවිධ හමුදාවත් පොලිස් දෙපාර්තමේන්තුවත් අනෙක් රාජ්‍ය දෙපාර්තමේන්තුත් මේ මෙහෙයුම නැවැත්තුවේ නැහැ. අත වශයෙන් ඒ ගුවන් යානය වැටිලා තියෙන අවස්ථාවෙත් අපිට පුළුවන්කම ලැබුණා ඒ ගුවන් යානයේ තියෙන බඩු ආපහු බෝට්ටු වලින් අරගෙන ඒ බෙදා හැරීම කරන ගමන් තවත් ගුවන් යානයක් යොමු කරමින් ආපහු මේ වියසනයට මුහුණ දෙන්න. මට අවස්ථාව ලැබුණා ගාල්ලත් මාතරත් ඒ වගේම හම්බන්තොටත් ඒ වගේම කළුතරත් ඒ වගේම රත්නපුරත් දිස්ත්‍රික්කවල ඒ අතරේ රාජ්‍ය නිලධාරීන් මුණ ගැහුණා අපි පළවෙනි පැය 72 ඇතුළත. එතකොට මේ මුණ ගැහිලා අපි බැලුවේ කොහොමද මේ පළවෙනි පියවර හැටියට මහජනයාගේ ජීවිත බේරගන්නේ කියලා. එතකොට ජීවිත බේරීමේදී අපි දැක්කා වහල උඩ ඉන්න අයට විශේෂයෙන්ම කළුතරදී අධිකරු ජනාධිපතිතුමත් ගත්ත වැදගත් තීන්දුවක් ආපදා කළමනාකරණ අමාත්‍යාංශයත් එක්ක. ඒ තමයි ලයිෆ් ජැකට් 5000ක් විතර අරගෙන උඩුගොනින් හලාගෙන ගියා. ඒක රජය ගත්ත අලුත් වැදගත් තීන්දුවක්. අර වහල උඩ ඉන්න අයට ගහ උඩ ඉන්න අයට ලයිෆ් ජැකට් එක අපි විසි කරගෙන ගියා. මොනවටද අඩුගාන ඒක ඇඳගෙන වතුරේ පාවෙවි ඉන්නකොට තව පැය 72ක් අවස්ථාව තිබෙනවා යම් ජීවිතයක් බේරා ගැනීම සඳහා රජය ගත්ත අලුත් ක්‍රියාදාමයක්. අද ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ඒක නව තීන්දුවක් හැටියට ලෝකයේ ආධාර දෙන කණ්ඩායම් සමග සාකච්ඡා කරගෙන යනවා. මේ ආපදාවට පත් වූ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 95ටම සහ ඒ ප්‍රදේශවල නිවාසවලට කල් වේලා ඇතුව ලයිෆ් ජැකට් දීලා තියෙනවා. එතකොට මහජනයාට නිවේදනය කළත් ඉවත් නුනත් ඔහුගේ තිබෙන ක්‍රියාදාමයේ අනුව අවසන් පැය 72කුත් ඔහුට සටන් කරන්න පුළුවන් පරිසරයක් ගොඩනගන්න පුළුවන් තීන්දුවක් රජයේ හැටියට අපි ගත්තා. ඒක ගත්තු ඉතිහාසයේ පළවෙනි තීන්දුවක්. අපි 2000ක් පමණ වැඩ බලන ඇමතුමා පස්සේ කියයි පළවෙනි 2000 අරගෙන උඩින් ගිහිල්ලා ගස්සූඩ සහ වහලවල් උඩ ඉන්න අයට බෙදා හැරිය රජයේ හැටියට. ඒ නිසා අපිට පුළුවන් වුණා ජීවිත සංඛ්‍යාව අවම කරගන්න. මම කියන්නේ ඒකින් අපි සෑහීමකට පත් විය යුතුයි කියලා. හැබැයි රජයක් හැටියට මම විශ්වාස කරනවා මේ ප්‍රශ්නේදී ඉතාමත් ශක්තිමත්ව විශේෂයෙන් ගරුතර මහා සංඝරත්නය ආගමික නායකයන් අතිගරු ජනාධිපතිතුමන් අග්‍රාමාත්‍යතුමන් ආපදා කළමනා කරන අමාත්‍යාංශය අපේ දිසාපතිතුමන්ලා සමස්ත රාජ්‍ය යන්ත්‍රයම ඉහළම කැපකිරීමක් පළවෙනි පැය 72 ඇතුළත ක්‍රියාත්මක කරා. අර ඩලස් මන්ත්‍රීතුමා කිව්ව වගේ බොහෝ ප්‍රාදේශීය ලේකම්වරු හිටියේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිදාගත්තේ. නැගිට්ටෙත් එතන වැඩ කරෙත් එතන දවස් 4-5ක් එක දිගට මේ මෙහෙයුම ඉතාමත් සාර්ථකව රජයේ හැටියට මුණ දුන්නා කියන එකයි පළමුවෙන් මම ප්‍රකාශ කරන්න කැමතියි. ඇත්ත වශයෙන්ම දැන් මේ ප්‍රශ්නෙටත් අපි දිග ඉතිහාසයක් තිබෙනවා. මේකිනුත් අපි බොහොම පරිස්සමෙන් මේ ප්‍රශ්නේ දිහා බලන්න තිබෙනවා. ඒ නිසා අපි රජයේ හැටියට ඊළඟ පියවරවල් අපේ වැඩ බලන ඇමතුමත් අනික් අධික මහතුරු කරුණු පැහැදිලි කරයි. ඇත්ත වශයෙන්ම දැන් අපි සුනාමියකට මුණ දෙපු ජාතියක්. සුනාමියට මුණ දුන්නාම අපි ජාතියක් හැටියට තීරණය කරා. ඒ අවස්ථාවේදී සමහර උදවිය කල්පනා කරා ටේප් එක අලලා මීටර් 100ක් මැරලා මීටර් 100ක් මහජනට අයින් වෙන්න කිව්වා. එතකොට ඒ වෙලාවේ මට මතකයි මමත් අපේ අග්‍රාමාත්‍යතුමත් අපේ අනිත් දේශපාලන අධිකාරිවරු අයත් අපි ගාල්ලට ගිහිල්ලා මූද පැත්තට මීටර් 100ක් ඇල්ලුවා. අපි ඒක ඇල්ලුවේ බොහොම කල්පනාවෙන්. අපි ඒක කරේ ලෝකෙ තිබෙන විද්‍යාත්මක වටිනාකම අවබෝධයක් දෙන්න. ජපානයට ආවා සුනාමි. ජපානයට සුනාමි ආවහම ජපන් ජාතික මොකද කරේ මේ මූද දාලා දිවෙ නැහැ. මූදේ වර්ග කිලෝමීටර විශාල ප්‍රමාණයක් ජපන් ජාතික ගොඩ කරා. ගොඩ කළා මූදේ ගොඩ නැගිලි ගැහුවා. එතකොට අපි මොකද කරේ? අපි පළවෙනි පියවර හැටියට මීටර් 100ක් ඈතට අල්ලගුවා මහජනට අයින් වෙන්න කියලා. ඒ අපි ගත්ත වැරදි තීන්දුවක්. පස්සේ ඒක වෙනස් වුණා. දැන් ඒ අතරේ අපි බලනවා මේ ගම් වතුර දිහා. මේ ගම් වතුර එන්නේ දැන් පල්ලෙහා නෙමෙයි. දැන් ආයෙත් වැරදි තීන්දුව ගත්තොත් ජාතියක් හැටියට අපි අමාරු වැටෙනවා. මේ ගම් වතුර එන්නේ කඳු උඩ එන්නේ ගම් වතුර. දැන් උදාහරණයක් හැටියට මට කියන්න පුළුවන් මේ ගම් වතුර එන්නේ උදාහරණයක් හැටියට ගාල්ල දිස්ත්‍රික්කේ නම්
විනාඩි 10 නම් ඉවරයි
දැන්. ගාල්ල දිස්ත්‍රික්කේ නම් මේ ගම් වතුර එන්නේ ලංකගම ගත්තොත් මුදු මට්ටමේ ඉඳලා අඩි 755ක් උසයි. එතකොට ලංකගම ජලකඳ උසයි අඩි 25ක්. මේ කඳ උඩ මුදු මට්ටමෙන් අඩි 755ක් උඩ තැන ජලකඳ උසයි අඩි 25ක්. නෙළුව ජාතික පාසල ගත්තොත් මුදු මට්ටමේ ඉඳලා අඩි 285ක් උසයි. එතන ජලකඳ උසයි අඩි 25ක් 30ක්. හයි ටෙන්ෂන් ලයින් එකට වැඩිය උසයි ජලකඳ. ඊළඟට අපි ගත්තොත් මාතර දිස්ත්‍රික්කය. මාතර දිස්ත්‍රික්කය අපි ගත්තොත් මාතර දිස්ත්‍රික්කයේ මේ ජලයේ තිබෙන තැන් රත්නපුර දිස්ත්‍රික්කය ගත්තොත් රක්වානේ ලංකා බැංකුව ළඟ උසයි මුදු මට්ටමේ ඉඳලා අඩි 1375ක්. ජලකඳ උසයි අඩි 25ක් විතර. ඊළඟට රත්නපුරේ සීවලි විදුහල ගත්තොත් මුදු මට්ටමේ ඉඳලා අඩි 161ක්. ජලකඳ උසයි අඩි 25ක් විතර. ඊළඟට කළුතර දිස්ත්‍රික්කේ බුලත්සිංහල ගත්තොත් අඩි 92ක් තැපැල් කාර්යාල ළඟ මුදු මට්ටමේ ඉඳලා. මතුගම පොලිස් කාර්යාලය ගත්තොත් අඩි 85ක්. එතකොට දැන් මේ දෙනියාය ගත්තොත් මහාවිද්‍යාලය ළඟ උසයි මුදු මට්ටමේ ඉඳලා අඩි 1230ක්. ජලකඳ උසයි අඩි 25ක් 30ක්. එතකොට අපි ජාතියක් හැටියට කියනවා නම් දැන් ඊළඟට අර සුනාමියේදී කිව්වා වගේ දැන් තමයි ඊළඟට විකල්ප හැටියට කියන්න තියෙන්නේ මේ කඳ උඩ ඉන්න මිනිසුන්ට අයින් වෙන්න කියලා. මම හිතනවා වැරදි මතයක්. ඒ වැරදි තැනට මේ ජාතික ව්‍යසනය වෙලා තිබෙන වෙලාවේ මම හිතන්නේ එතෙන්ට මේක තල්ලු කරන්න එපා. අපි දැන් මගේ අතේ තිබෙනවා අවුරුදු 60ක් පරණයි මේ මගේ අතේ තියෙන පොත. අවුරුදු 60කට උඩදී ඒ කාලේ කෘෂිකර්ම අමාත්‍යාංශයත් වාරිමාර්ග අමාත්‍යාංශයත් විදුලි බල අමාත්‍යාංශයත් එකට තිබිලා තියෙන්නේ. එතකොට බලන්න ඒ වෙලාවේ නිල්වලාගඟ, ගින්ගඟ සහ කළුගඟ මේ ව්‍යාපෘතිය ඇමරිකාවේ ඉංජිනේරින් ECI ඉංජිනේරින් කන්සල්ටන්සි කම්පැනි. දැන් මේ පොතට අවුරුදු 60ක් වයසයි. මේ පොතේ කියලා තියෙන එක අකුරක් වැරදි නැහැ ගම් වතුර සම්බන්ධයෙන්. අදටත් වලංගුයි. ඊළඟට ඒ පොතේ ඒකේ අනිත් පොතේ කියලා සඳහන් වෙනවා මේ ෆීසිබිලිටි එක කළා අවුරුදු 60කට උඩදී ශ්‍රී ලංකා ආණ්ඩුවට දෙනවා සිලෝන් කාලේ දෙන්නේ. එතකොට මේ පොත් දෙකට වයසයි අවුරුදු 60ක්. හැබැයි ජාතියක් හැටියට අපිට බැරි වෙලා තිබෙනවා මේ ප්‍රශ්නෙට නිසියාකාරව මුහුණ දෙන්න. ඒ ගැන තමයි දළස් මන්ත්‍රීතුමා කරුණු කීපයක් කිව්වේ. ඒ නිසා අපි රජයේ හැටියට අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා මේ ගම් වතුර පාලනය කරන්න. අපිට මේක නැති කරන්න බෑ. අපිට මේක පාලනය කරන්න පුළුවන් තැනකට අපි ගමන් කළ යුතුව තිබෙනවා. උදාහරණයක් හැටියට ගන්න කොත්මලේ. කොත්මලේ ගත්තහම අදට අවුරුදු කොත්මලේ මේ මහා ජලාශය හදන්න කලින් ඒ කාලේ කොත්මලේ යට වුණා. ඒ කාලේ වටඅද්දර කියන ප්‍රදේශය යට වුණා. ගම්පොළ ස්ටේෂන් එක යට වුණා කොත්මලේ ජලාශය එන්න කලින්. ඊළඟට පේරාදෙණිය ගැටඹේ විහාරය ළඟට වෙනකන් යට වුණා. කටුගස්තොට යට වුණා. තෙල්දෙනිය පරණ නගරෙත් යට වුණා. පොල්ගොල්ල දක්වාම තිබෙන විවිධ ස්ථාන කොත්මලේ ජලාශය හදන්න කලින් යට වුණා. හැබැයි කොත්මලේ ජලාශය හැදුවට පස්සේ දැන් ඒ ප්‍රදේශය යට වෙන්නේ නැහැ. එතකොට වෙනත් ප්‍රදේශවලට ඒක වෙනස් කළා. විදුලිය නිෂ්පාදනය කළා. වාරිමාර්ග ඉතිහාසය වෙනස් කළා. කෘෂිකර්මාන්තය වෙනස් කළා. අලුතෙන් අස්වද්දලා විශාල වෙනසක් ඇති කරලා තිබෙනවා. මයි යන්නේ නැහැ කියන්න දීර්ඝ වශයෙන් ඇත්තටමයි ස්තුතිවන්ත වෙනවා ඩලස් ඇමතුමා, ජේ.ආර්. ජයවර්ධන ඇමතුමා මතක් කරපු එක ගැන. බලන්න විශේෂයෙන්ම ඒ වෙලාවේ රන්දෙනිගල, රන්ටැපේ, මාදුරුවය, ඉඟිනිමිටිය, පොල්ගොල්ල මේ සියල්ලම මහවැලි ගඟ හත් අට පොලකින් හරස් කළා. ජලාශ ඇති කරේ නැත්තම් අදත් ඒ ප්‍රදේශ විශාල ප්‍රමාණයක් යට වෙනවා. ඒ යට වෙන එක නැවැත්තුවා. එතකොට අපිට අදට බැරි වෙලා තිබෙනවා දීර්ඝ කාලයක් මේ ප්‍රශ්න විසඳන්න. 2003 දී මේ தත්ත්වය ඇති වෙනකොට මට මතකයි මම මහජන නියෝජිතයෙක් හැටියට මේකට සම්බන්ධ වුණා 2003 මේ මහා අනතුර පිළිබඳ යම් තැනකට එන්න අපි බැලුවා රජයේ හැටියට 2003 මට මතකයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා චීන ආණ්ඩුවේ නියෝජිත වූවා ගාල්ලට මොනවටද ගාල්ල දිස්ත්‍රික්කයේ ලංකගමට පල්ලෙහයින් වාරුකන් දෙනිය කියන තැන රන්දෙනිගල වගේ මහා ජලාශයක් ඉදි වෙන්න තිබෙනවා ඒ උසමයි පළලින් අඩුයි මහා ජලාශයක් ඉදි වෙන්න තිබෙනවා දැන් අද මේ ගම් වතුර නිසා ගාල්ල දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 17000ක් විනාශ වෙලා තිබෙනවා එතකොට මේ පොතේ සඳහන් වෙනවා මේ ඉඩම් අක්කර 17000 යට වෙනක නවත්තන්න නම් මේ මහා ජලාශය ඉදි වෙන්න ඕන කියලා ඒ ජලාශයත් එක්ක විදුලි බලාගාරයක් ඉදි වෙන්න ඕන කියලා ඒ ජලාශයත් එක්ක පුරන් වෙලා තිබෙන කුඹුරු ඔක්කොම අස්වද්දන්න පුළුවන්කම ලැබෙනවා කියලා එතකොට මේ ඒ ගින්ගග අනිත් මාතර දිස්ත්‍රික්කයටත් අදාළ කරුණු මේ පොතේ ඉතා පැහැදිලිව සඳහන් වෙලා තිබෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා රජයේ හැටියට අපි 2003 අපි බැලුවා මහා ගම් වතුරට විනාශ වෙච්ච උදවිය කියන්නේ අත්ත වශයෙන් තමන්ගේ ගෙදර මුළු තැංගෙයි පටන් ගත්තාම තමන්ගේ ගෙදර තිබිට ශීතකරණයද හීටර එකද එහෙම නැත්නම් වෙනත් උපකරණ සේරම නැති වෙලා තියෙන්නේ. එතකොට 2003න් පස්සේ අපිට පුළුවන්කම ලැබුණා මේ අයට ඒ සියල්ලම නැවත යථාර්ථත්වයට පත් කරන්න. ඒ පත් කරාට පස්සේ දැන් ආයිමත් ඒ සියල්ලම ගහගෙන ගිහිල්ලා තියෙනවා. දැන් ආයිමත් රජය මේ 2003 නැතිවෙච්ච පවුල් නැවත නගා සිටුවන්න අවශ්‍ය පියවර තවමින් ක්‍රියා කරනවා. ඒ නිසා අපි පැහැදිලිව අපේ අවධානය යොමු කරන්න ඕන මේ ප්‍රශ්නේ නැති කිරීම අඩු කිරීම සඳහා පාලනය කිරීම සඳහා රජයේ හැටියට රජයේ අවධානය ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් යෙදිලා තිබෙනවා මේ වෙනස්කම් කරන්න ඕනේ කියලා. සමහර අය හිතනවා මේ ගම් වතුර අවුරුදු 10කට සැරයක් යන්නේ කියලා. 15කට සැරයක්. ඒකත් වැරදි. බලන්න මේ ගම් වතුර එනවා 1913. මේ ගම් වතුර එනවා 1916. මේ ගම් වතුර එනවා 1940. මේ ගම් වතුර එනවා 1944. මේ ගම් වතුර එනවා 1947. මේ ගම් වතුර එනවා 1966. මේ ගම් වතුර එනවා 67. අවුරුද්දකින් ඇවිල්ලා තියෙනවා. ඊළඟට 2003 2017 2003 2017 ඇර සම්පූර්ණ මේ පොතේ අනික් ගම් වතුර ගැන සඳහන් වෙනවා විච්ච තත්වයත් විච්ච අපරාධයත් ඒ පාලනය කිරීම සඳහා ගත යුතු පියවරත් ඇත්ත වශයෙන් අපි මේ සඳහා දීර්ඝකාලීන සැලැස්මක් යටතේ රජය ක්‍රියා කරනවා නම් අපිට සිද්ධ වෙනවා
රාසි කියන එක මේක සෑම වසරකම දෛනිකව එවගේම සතියක මාසිකව සිදුවන දෙයක් ඒ නිසා දේශගුණික සහ කාලගුණික ව්‍යාපාරසංගේ තීව්‍රතාවය අනුව තමයි ගම් වතුර තීරණය වෙන්නේ ඒ නිසා අපට මොනම ආකාර කිව්වක්වත් මේක මේ ලබන අවුරුද්ද දෙන්නේ නැtei ඊළඟ අවුරුද්ද තියෙන එහෙම කියන්න බෑ මේ හැමතුමා ඒක සබහාදාම ඒකට අපට කාඩුවක්වත් මේ හැකියාවක් නැ බාධා කරන්න
ඕනේ මම දැන් ඔබතුමාගේ අදහස් කරේ මොකක්ද දැන ගල ප්‍රතිමන්තුවා
අපට තීරණය කරන්න බෑ ගම් වතුර හෙට අනිත් දේ
ඒක හරි මම කිව්වේ
එනවා දිගට එනවා ඒක
ඒක හරි ඒක තමයි මම කිව්වේ හරි හරි ඒ නිසා මම කියන්න කැමතියි ඇත්ත වශයෙන්ම අපි මේ ආපදාවෙන් විනාශ වෙච්ච අය ගොඩ ගැනීම සඳහා විශාල පියවර කීපයක් ගන්න දෙවෙනවා උදාහරණයක් හැටියට ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 95ක් ඍජුවම මේ ප්‍රශ්නෙට මුහුණ දීලා තිබෙනවා ග්‍රාම සේවක සම් 5700ක් මේකට මුහුණ දීලා තිබෙනවා ඒකම පවුල් 190,000කට ආසන්න ප්‍රමාණයක් මේ ප්‍රශ්නෙට මුහුණ දීලා තිබෙනවා එතකොට අපිට එකක් මේ ප්‍රශ්නේ අපි කරුණු තුනකින් විසඳන්න බලාපොරොත්තු වෙන රජයේ හැටියට එකක් තමයි 2003 විසඳුවා වගේ මේගොල්ලගේ නැතිවෙච්ච සියල්ලම ආපහු දීලා මේගොල්ල ආපහු ගෙවල් වලට පිටක් කරන එක. දෙවෙනි කාරණේ තමයි අපි කොහොමද ඊළඟට බාගෙට කැඩිච්ච ගෙවල් හදලා දෙන්නේ සම්පූර්ණයෙන් කැඩිච්ච ගෙවල් හදලා දෙන්නේ මේ මුළු තැංගේ උපකරණ ටික කොහොමද සපයලා දෙන්නේ කොහොමද අනිත් කාරණා සමිතේකට පත් කරන්නේ අත වශයෙන් මේ කටයුතු දිමයි සුදිවන්ත වෙනවා මේ රටේ සියලුම දේශපාලන පක්ෂ වාද විවාදයකින් තොරව ඔක්කොම එකට එකතු වෙලා මේ ප්‍රශ්නෙට මුහුණ දුන්නා අත්ත වශයෙන් අපි ඉන් අනතුරු අපි බලන්න තිබෙනවා කොහොමද අපි මේ ප්‍රශ්නය වෙනස් කරන්න අවශ්‍ය පියවර ගන්න කියලා ඒ නිසා මම හිතනවා ජාතියක් හැටියට මේ ජල සම්පත කියන්නේ මහා සම්පතක් එතකොට මේ මහා ජල සම්පත ජාතියක් හැටියට අපි ප්‍රයෝජනෙට අරගෙන නැහැ දැන් බලන්න ඒ නිසා තමයි පරාක්‍රමබාහු රජුරෝ කිව්වේ පොළවට වැටෙන හැම ජල බිඳුවක්ම මූදට යන්න නොදී මේ රටේ තියාගෙන අපේ වාරිමාර්ග පද්ධතිය වෙනස් කළා අපේ කුෂිකර්ම පද්ධතිය වෙනස් කළා අපේ පානීය ජලයට ප්‍රයෝජනට අරගෙන මේ කටයුතු අප රට තුල සිදු විය යුතුයි කියලා. එතකොට බලන්න වික්ටෝරියා හදනවා, රන්දෙනිගල හදනවා, රන්ටබේ හදනවා, මාදුරුවේ හදනවා, ඉඟිනිමිටිය හදනවා, පොල්ගොල්ලෙන් හරස් කරනවා. හැබැයි ගාල්ලට, මාතරට, හම්බන්තොට, රත්නපුරේට, කළුතරට අර මම කියපු ප්‍රදේශවලින් විදුලි අරගෙන එනවා. ඇත්ත වශයෙන් අපේ මේ තිබෙන ජලකඳ වෙනස් කරාම අපිට ගාල්ලට, මාතරට, හම්බන්තොට, කළුතරට, රත්නපුරේට ඕන කරන විදුලිය මෙතන නිෂ්පාදනය වෙනවා. පුරම් වෙලා තිබෙන කුඹුරු සියල්ලක්ම ආපහු යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා මම හිතනවා සියලු දේශපාලන පක්ෂවල අය මේ සඳහා සහයෝගය ලබා දිය යුතුයි. කවුරුවත් මේ සඳහා මම හිතන්නේ මේ වැඩේ ආරම්භ කරන්න යනකොට මේ රජය ආරම්භ කරනවා නම් ලබන සිංහල අවුරුද්දට කලින් කවුරුවත් බෝඩ් අල්ලන්න හොඳ නැහැ. කිසි කෙනෙක් බෝඩ් අල්ලලා වැරදි පාරේ ගෙනියන්න හොඳ නැහැ. එහෙනම් සියලු දෙනා මහ ජනතාව දැනුවත් කරලා මේ ප්‍රශ්නෙට මූණ දෙන්න තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික්කේ නම් මට මතකයි 2001 චීන නියෝජිතයන් එක්ක මං ගියා බාරුගන්දරියට. ගිහිල්ලා එනකොට පල්ලෙහාය මට කතා කරා දේශපාලන පක්ෂවල අය කිව්වා ඔය හදන්නේ ඕගොල්ලන් ඉඩම් ගන්න කියලා. අවසානේ උනේ ඒ වේල ඉදිමෙනක නැති වුණා. චීන ජාතිකයෝ ගියා. දැන් මේ ගම්වතුර එන්න කලින් සති දෙකකට කලින් මාතර දිස්ත්‍රික්කේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ කීපයකට ගියා චීන ජාතිකයෝ. එතකොට මොකද උනේ? ප්‍රාදේශීය ලේකම්ට බැරි වුණා ආපු චීන ජාතිකයන්ට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න. ඇයි? මහජන විරෝධතා. සමහර අය සමහර තැන්වල මේ චීන ජාතිකයන්ට කළු කොඩි දානවා. එහෙම කළා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. එහෙම කරොත් තව අවුරුදු කීපකින්, එහෙම නැත්නම් තව අවුරුද්දකින්, එහෙම නැත්නම් අවුරුදු පහකින් ආපහු මේ මහා ජලකඳ ඇවිල්ලා ආයෙමත් අපි ජාතියක් හැටියට බත් පැකට් එකක් අරන් පස්සෙන් දුවයි, පැදුරක් අරන් පස්සෙන් දුවයි, ඊට පස්සේ මුළු තැන්ගේ උපකරණ අරගෙන පස්සෙන් දුවයි. එහෙම ජාතියක් හැටියට හැසුරුනොත් අපිට මේ ප්‍රශ්නේ විසඳන්න බැරි වෙයි. ඒ නිසා මම දන්නවා වර්තමානයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත්, රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමත් ඉතා පැහැදිලිව රජය අවධානය යොමු කරලා තිබෙනවා. මේ කියන වේලි 6ම ඉක්මනින් ඉදිකරන්න ඕන කියන එකයි අපේ රජයේ මතය. එතකොට අපිට පුළුවන් අනාගතයේදී බත් පැකට් අරගෙන දුවන ක්‍රමය වෙනස් කරගන්න. ඒ නිසා අපිට ඒ සඳහා ඇත්ත වශයෙන් ගාල්ල දිස්ත්‍රික්කේ නම් ජස්මින් වේල්ලා හදන්න තිබෙනවා. ඒ වගේම මගුර වේල්ලා හදන්න තිබෙනවා. කළුගඟ හරස් කළා. කුකුලේ වේල්ලා එකක් හදලා තියෙනවා, අනිත් එක හදන්න තිබෙනවා. රත්නපුර වේල්ලා හදන්න තිබෙනවා. ඒක හදන්න නිමල් සිරිපාල ඇමතිතුමත්, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් 2013 ගියා රත්නපුරයට. එතුමාලට විරෝධතාවය දක්වලා එලව ගත්තා. හූතියල එලව ගත්තා. ඉතින් ඒ නිසා ජාතියක් හැටියට මේ ප්‍රශ්නේ දියා සියලු දේශපාලන පක්ෂ සහයෝගය දීලා බලන්න තිබෙනවා. ඒ වගේම බිංගම් මාර වේල්ල හදන්න තිබෙනවා නිල්වලායිකේ. ඒකම හුලන්දාව වේල්ල නිල්වලායිකේ හදන්න තිබෙනවා.
පොරොන්දු අනුව මේ මිනිස්සුන්ට නැති වෙච්ච බඩුමුට්ටු වගාව මිනිසුන්ගේ ජීවනෝපායට තාම මුදල් ගෙවලා නැහැ. අන්න අද රාවේ පත්තරේ බලන්න ඔබතුමා කරුණා කළා ඒ දීර්ඝ විස්තරය.
මගේ මිත්‍ර වස්සේම මේ හිටපු ඇමතිතුමා ඔබතුමාට මම කියන්න කැමතියි, මේ ආපදාවට පත් වෙලා තියෙන පවුල් 184,000 අපි බලා ගන්නම්. ඒ ගැන කලබල වෙන්න එපා. රජයේ හැටියට සම්පූර්ණයෙන්ම ඒක වගකීම අපි අරන් තියෙනවා. ඒ වගකීම රජයේ හැටියට අපි බාර අරගෙන තිබෙනවා. ඒක අපි එක දවසින් කරන්න බෑ. දැන් මේ දවස් 3-4ක් අපේ ඇමතිතුමා වහිනවනම් හොඳයි. මොකද වැස්සොත් මේ මැරෙන තේගස් ටිකක් අඩුයි. නෑ නෑ නෑ, අපි 2001 එච්චර බය වෙන්න
බෑ.
අපි 2003 එක කරා.
2001 ප්‍රශ්නේ විසඳුවා. ආයෙත් විසඳනවා. හැබැයි හැමදාම විසඳන්න බැරි නිසායි මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නේ. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි රජයේ හැටියට ඇත්ත වශයෙන්ම මේ විච්ච වියසරේදී අපේ මුළු රාජ්‍ය යන්ත්‍රයම විශාල කැපකිරීමක් කරා. ඒ රාජ්‍ය යන්ත්‍රයේ සියලුම රාජ්‍ය සේවකයන්ට මගේ ස්තුතිය පුද කරන්න කැමතියි. ඇත්ත වශයෙන්ම දේශපාලන අධිකාරිවල සියලු දේශපාලන පක්ෂ මේකට සහයෝගය දැක්වුවා. සියලු ආගමික නායක මේකට සහයෝගය දැක්වුවා. කවුරුත් මේක මගහැරියේ නැහැ. කවුරුත් මේක කරහැරියේ නැහැ. ඒ නිසා අපි සියලු දෙනාම ආපහු මේක බෙදාගෙන රණ්ඩු වෙන්නේ නැතුව අපිට තිබෙනවා යුතුකමක් හැටියට රජය සම්පූර්ණයෙන්ම බලාපොරොත්තු වූ ඉලක්කය සම්පූර්ණ කළ දෙන්න. ඒ නිසා මම මේ සඳහා මම විශේෂයෙන් මතක් කරන්න කැමති මේ සිද්ධිය විච්ච දවසේ ඉඳලා රත්නපුරේ නම් මට අවස්ථාව ලැබුණා. ජෝන් සෙනිරත් ඇමතිතුමා හිටියා. මම රත්නපුරේට ගියා. අපේ වැඩ බලන දුනේෂ් කංකන්ත ඇමතිතුමා හිටියා. මේ ප්‍රශ්නේ දිහා ඉවලේ දැක්කන ඉවලේ අපි අහින් දැක්කා. පළවෙනි පය 72 අපි S2 දැක්කා. සමහර අයට ඒක දකින්නේ නැතුව ඒක තීරණය කරන්න බෑ. ඒ නිසා අපි විශ්වාස කරනවා ගාල්ල දිස්ත්‍රික්කේ බලන්න දැන් ගින්ගඟ එක යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වුණා. ගාල්ල දිස්ත්‍රික්කේ දන්නවා ගින්ගඟ බද්දගම අවුරුදු 40කට උඩදී වේල හැදුවා. දැයි වේල්ල හදපු නිසා ඉස්සර ගාල්ලින්දලා බද්දගමිදලා ගාලට හැතැම්ම 12යි. එතකොට ඉස්සර ගාල්ලට කිලෝමීටර 5ක් වෙනකන් යට වෙනවා අඩි 7ක් 8ක්. ඒ කියන්නේ අක්වීම නාසනේ විජේපාල මහත්මයාගේ ආසනේ ඊරියක හන්දිය දක්වා යට වෙනවා. හැබැයි එදා ගින්ගඟ වේල්ල හැදුවට පස්සේ දැන් යට වෙන්නේ නැහැ. දැන් දෙපැත්තේ ඔක්කොම ගෙවල් හදලා. හැබැයි අද අපි තර්ජනයකට මුහුණ දුන්න මේ වෙලාවේ ගින්ගඟ වේල්ල පුපුරන්න ගියා. එතකොට අපි ශ්‍රී ලංකා යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව පැය 7ක් 8ක් ඇතුළත වැලිකොට්ට 10,000ක් විතර ගහලා අපි යුද හමුදාවට උපදෙස් දුන්නා. වැරදිලා ආපහු ප්‍රශ්නයක් වෙනවා නම් ඉදිරියේ තියෙන පාලම ඉංජිනේරුවන්ගේ උපදෙස් අනුව කඩා ඉවත් කරන්න කියලා, මහජනය ආරක්ෂා කරන්න. එතකොට බලන්න එදා අපි වේල්ල දාපු හන්දා අද ගින්ගගේ එක්තරා ප්‍රදේශයක් යට වෙන්නේ නැහැ. හැබැයි වේලි ඉතුරු ඒවා දාලා නැති නිසා මහා දැවැන්ත ප්‍රදේශයක් යට වෙනවා. එතකොට මේ යට වෙන ප්‍රදේශයේ සමහර උදවිය හිතනවා නම් ගඟේ හෝටලයක් තියෙනවා, මූදේ හෝටලයක් තියෙනවා. මම කියන්න කැමති නියෝජ්‍ය කතානායකතුමනි, ලෝකේ දැන් මූද මැද හෝටල් ගහලා තියෙන්නේ. නියෝජ්‍ය කතානායකතුමනි, ලෝකේ ගංගා මැද්දේ හෝටල් ගහලා තියෙන්නේ. ගිහිලා චීනට ගිහිලා බලන්න පුළුවන්. ඇහින් දකින්න පුළුවන්. මම කියන්නේ නැහැ ලංකාවේ හෝටල් ගහන්න කියලා ගංගා මැද්දේ. මම කියන්නේ නැහැ අපි මූද මැද්දේ හෝටල් ගහන්න කියලා. හැබැයි එතෙන්ට ලෝකේ ගිහිලා ඉවරයි. අපි හදනවා ගඟ දෙපැත්තේ ඉන්න මිනිස්සුන්ව ආරක්ෂා කරන්න නම් පළවෙනි පියවර තමයි කඳු මුදුනේ සිංහරාජ අඩවියෙන් පටන් ගන්න මේ ගංගා ටිකේ තිබෙන මහා ජලය කඳ උඩ නවත්ත ගන්න තිබෙනවා. ඒක පාලනය කරන්න තිබෙනවා. ඒක පාලනය කළ පල්ලෙහාට එවන්න තිබෙනවා. පාලනය කළ පල්ලෙහාට එවුවොත් මේ වදුර ඇති වෙන්නේ නැහැ. ඒක පස්සේ අපිට මුහුණ දෙන්නේ නැවේ අනාගතේ වෙනත් ආපදාවකදී. ඒක වෙන විෂයක්. ඒක මම කතා කරන්න යන්නේ නැහැ මෙතන. හැබැයි අපි ජාතියක් හැරියට මේ පාර්ලිමේන්තුවේ තීරණයක් ගත යුතුව තිබෙනවා. අපේ රජයට පුළුවන්කම තියෙනවා මේ වේලි හය හදන්න. මම දන්නවා අපේ ජනාධිපතිතුමාට, අගමැතිතුමාට ලෝක රටවල් ලෑස්ති මේ වේලි හය හදන්න උදව් කරන්න. මේ වේලි හය හදන්න සියලුම දේශපාලන පක්ෂ අපිට උදව් කළ යුතුව තිබෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා මේ ව්‍යසනය ගැන කල්නුත් මං කරුණු කීප අවස්ථාවක මේ රටේ දැනගැනීම සඳහා කරුණු කිව්වා. මේ පොත් ගත්තාම බලන්න මේ පොත්වලට වයස අවුරුදු 60යි. මේකේ එදා මේ එක වේලක් හදන්න කියලා තියෙන 80 මිලියන්. ඒ කියන්නේ ලක්ෂ 800යි. අද ඒ වගේයි 1000 ගුණයක්. අදවත් අපි මේක හැදුවේ නැත්තම් මේ වේලි 6. අදවත් අපි මේක පාලනය නොකරොත් ආපහු මේ පාර්ලිමේන්තුවේ තව අවුරුදු 5කින් මේ විහිළු අපි කරයි. ඒ නිසා ඔබ සියලු දෙනාගෙන් ඉල්ලන්නේ කරුණා කළා මේ වාර්තා අනුව, මේවයි ලොකු වෙනස්කම් කරන්න දෙයක්වත් නැහැ. මේ වාර්තා අනුව මේ ගාල්ල දිස්ත්‍රික්කයත්, ඒ වගේම කළුතර දිස්ත්‍රික්කයත්, මාතර දිස්ත්‍රික්කයත්, ඒ වගේම රත්නපුර දිස්ත්‍රික්කයත් මේ ප්‍රශ්නය අවසන් කරන්න සියලු දෙනා සහයෝගය ලබා දිය යුතුයි. ඒ වගේම වෙලා තිබෙන ව්‍යසනයෙන් ජනතාව ගොඩ ගැනීම රජයේ හැටියට බාර අරන් තියෙනවා. ඒක පොඩි අපිට මට විශ්වාසය අපේ රාජ්‍යාන්තරණය ඒ වාසුදේව ඔබතුමා තමයි අවුරුදු 25ක් අපි දෙන්න දන්නවනේ. ඕක ගැන දැන් කතා කරලා වැඩක් නැහැ. අපතුමා ඒ නිසා මම කියන්න කැමති දේශපාලන කෝණයෙන් මේක දිහා බලන්න නැතුව කරුණා කළා අපි රජයේ හැටියට අපේ යුතුකම අපි ඉෂ්ට කරන්නම්. අපි ඉෂ්ට කළා තියෙනවා මේ වෙනකොට. ඇත්ත වශයෙන් කිසිම රජයක් හිතන්නේ නැති විදිහට එහෙම ඉෂ්ට නොකරයි කියනවා නම් මම හිතනවා ඒක ගැන මම කනගාටු වෙනවා. සමහර අය කියනවා ඒක කරේ යුද හමුදාව කියලා. යුද හමුදාව කියන්නේ ඉතින් ජනාධිපතිතුමාට තියෙන එක ආයතනයක්. සමහර අය කියනවා එකකරේ ගුවන් හමුදාව කියලා. ඒකත් ජනාධිපතිතුමාට තියෙන එක ආයතනයක්. සමහර අය කියනවා එකකරේ නාවික හමුදාව කියලා. ඒකත් ජනාධිපතිතුමාට තියෙන එක ආයතනයක්. සමහර අය කියනවා පොලිසිය කියලා. පොලිසියත් රජයට තියෙන තව ආයතනයක්. ඒ නිසා දිසාපතිවරු, ග්‍රාම සේවකවරු මේ සියලු දෙනා ඇත්ත වශයෙන් අපි මේ ප්‍රශ්නේදී අවබෝධ කරගන්න ඕන. මේ සියලු දෙනාම එකතු වෙලා සම්පූර්ණ රාජ්‍යාන්තරය හැටියට ඉතාමත් සාර්ථකව මේකට මුහුණ දීලා තියෙනවා. අඩුපාඩු තියෙනවා මම නෑ කියන්නේ. දැන් අද අඩුපාඩු තියෙනවා. මට ඊයේ කතා කරලා කියනවා නාගොඩ ප්‍රදේශයේ සමහර අය, සර් පළවෙනි දවස් දෙකේ අපේ ගෙවල් වල අපි කන්න දුන්නේ. හැබැයි අපි යට උනේ නැහැ. හැබැයි අපේ ගෙදර තිබිච්ච සීනි ඉවරයි. අපේ ගෙදර තිබිච්ච හාල් ඉවරයි. සර් අර බඩු දෙන ගමන් අපිට දෙන්න බඩු කියලා. එතකොට අපි නියම කරා නාගොඩ නම් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගෙවල් 16 18 මොනව හරි දෙන්න කියලා. මොකද හැබැයි ඒක ගම් වතුරට
ඇයි නාවෙන්නේ?
ඒ අයට ඒ අයගේ පැත්තෙන් හරි. ඇයි පළවෙනි පැය 48 කොටුවිච්ච උදවියට අර ගෙවල් වල තිබිච්ච දේවල් උයලා පිහලා දුන්නා. එතකොට දැන් අර යටවිච්ච අයට මොකක් හරි ලැබෙනකොට අර පවුලට නොලැබෙනකොට ඔහු කියනවා අපිට මොකුත් ලැබුණ නැහැ කියලා. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා මේ ප්‍රශ්නේ අපි හරියට අවබෝධ කරගෙන ඉන්නේ. අපි නෙළුව තවලම නාගොඩ නියාගම ගාල්ල දිස්ත්‍රික්කේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 19න් 19 වුම් මේකට මුණ දුන්නා. බරපතල විදිහට මුණ දුන්නා කොට්ටාස ගණනාවක්. අපි දැනට ඒක හසුරුවනවා. අපිට විශ්වාසයි අපි මේක රජයේ හැටියට හරි පාරේ අරගෙන ගිහිල්ලා අපේ ආපදා කළමනා කරන ඇමතිතුමා අනුර ප්‍රියදර්ශනී අපේ ඇමතිතුමා එතුමා එදා 25 වෙනිදා රාත්‍රියේ මට දෙකට විතර කතා කරා අදාළ රටේ ඉඳගෙන. එතුමා කතා කරලා කිව්වා ඇමතිතුමා කොහොම හරි මේක බලලා අපි ක්‍රියා කරන්න කියලා. මම හිතනවා එහෙටත් වළංගු කරන්න ඕනේදී. මම ඒක වළංගු කරන්න. මම ඒක වළංගු කරන්න.
මේ ඇමතිත් ඉන්නවනේ එතන. බය වෙන්න එපා. ඇමතිත් ඉන්නේ එහෙ. ඇමතිත්
පොඩි විචාරයක් අපි දෙන්න කියලා තියෙන අපි ඒක කියන්නම් දීලා නැත්තම් දෙන්න කියන්න. හරි. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි මම හිතනවා අපි රජයේ හැටියට ඉතාම ශක්තිමත්ව මේ ප්‍රශ්නයට මුහුණ දීලා තිබෙනවා. ඔබතුමාලාගේ යෝජනා අදහස් තවත් තියෙනවා නම් ඉදිරිපත් කරන එක ඉතාම වැදගත්. ඔබතුමාලාගේ තියෙන අදහසුත් දෙන්න. ඒවා අපි එකක්වත් පැහැරාරින්නේ නැහැ. දැන් මේ ව්‍යාපෘතිය හරියට අපි ආරම්භ කරොත් එහෙම ගම් වතුර නැති වෙන්න. මගේ මිත්‍ර හඳුන්ගේ අපේ හඳුන්ගේ මන්ත්‍රීතුමාගේ නිවාසයේ අනාගතේ නැති වෙනවා. ගාමිණී දිසානායක මැතිතුමාගේ නිවාසයේ එතුමාට අහිමි වුණා. මුල් ජම්ම භූමිය. එතකොට කොත්මලේ හදනකොට තිවිච්ච පළවෙනි එතුමාගේ මුල් නිවාසය අහිමි වුණා. ඉතින් ඒ නිසා මේක හදනකොට අපේ හඳුන්ගේ මන්ත්‍රීතුමාගේ පවුල් 10000ක් කොත්මලෙන් ඉවත් කරන්න වුණා. විහාර ගොඩක් වතුරට යට වුණා. කෝවිල් පල්ලි ගොඩක් වතුරට යට වුණා. අලුත් නව නගර ඇති වුණා. දැන් වික්ටෝරියා හැදුවට පස්සේ තෙල් දෙනිය නව නගරය ඇති වුණා. පරණ නගරේ වතුරට යට වුණා. එතකොට ඒවා වෙනස් කරන්න නොදී ජාතියක් හැටියට අපි හැමදාම බෝඩ් අල්ලලා වැරදි පාරට මේ රට අරගෙන ගියොත් මම හිතනවා අනාගතේ අද 300යි මැරෙන්නේ අනාගතේ තව 7-800ක් 1000ක් 2000ක් ජීවිත පූජ කරන්න වෙයි. ඒ නිසා සම්පූර්ණ ඔබ සියලු දෙනාගේ අවධානය යොමු කරන්නේ රජයේ සම්පූර්ණ ලෑස්ති මේ වැඩේට. ඔබතුමාලා වෙනත් මත දරුවත් මේ වැඩේදී නිවැරදි පාරට අපිට උදව් කරන්න. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන මම මතක් කරා අපේ හඳුන් නැති මන්ත්‍රීතුමාගේ ජම්ම භූමිය නැති වෙනවා. ඒක සම්පූර්ණයෙන් වතුරට යට වෙනවා. අපි මේ කියන ව්‍යාපෘතිය මාතර දිස්ත්‍රික්කේ ක්‍රියාත්මක කරනකොට මම බැලුවා සිටියම දිහා ගම දිහා බලනකොට පේනවා හඳුන් නැති මන්ත්‍රීතුමාගේ ගමත් ගෙදරත් දෙකම යට වෙනවා. ඒ නිසා අපි ඉතිහාසයේ යම් යම් වෙනස්කම් කළ යුතුව තිබෙනවා. ගාල්ලට, මාතරට, හම්බන්තොරට, කළුතරට, රත්නපුරයට අනාගතයක් ඕන නම් මම විශ්වාස කරනවා අපි රජයේ ලෑස්ති ලබන සිංහල අවුරුද්දට කලින් මේ ඉලක්ක සඳහා ගමක් කරන්න. රජය අපිට ජනාධිපතිතුමත් අගමැතිතුමත් ලෑස්ති මේ වැඩේට. ඔබතුමාලා සහයෝගය දුන්නොත්, ඔබතුමාලා බෝඩ් ඇල්ලුවොත් වහාම මේ ව්‍යාපෘති වේලි 6 ඉදි කරන්න කියලා. අපිට පුළුවන් වේලි 6 ඉදි කළා අනාගතයේ ජාතියක් හැටියට ඉතාම සුරක්ෂිතව මහජන ආරක්ෂා කළා. ඒ පළාතේ වාරි මාර්ග ඉතිහාසය වෙනස් කළා. පුරම්බෙල තියෙන කුඹුරු අස්වද්දලා පානීය ජලය ගඟ පල්ලෙහැන් ගන්න ඇතුළු උඩින් අරගෙන බොන්න දීලා සම්පූර්ණ ජනතාවට යහපත් සමාජයක් ඇති කිරීමට අපිට පියවර ගන්න පුළුවන්කම තියෙනවා.
ඔබතුමාගේ වාර්තාව ඉතා වැදගත්. ඒ ගැන කොහෙද
වාර්තා දෙකයි මගේ අතේ තියෙන්නේ. මට ඒ දෙක ඉතින්
දිනේ සහ
පාර්ලිමේන්තුවේ
ප්‍රකාශ කරලා තියෙන කවුද?
මොකද
ඒ ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ?
මේක Ministry of Agriculture, Land, Irrigation and Power ඒ කාලේ සිලෝන් පීරියඩ් එකේ. ඒ වෙලාවේ USA වල ECI Engineering Consultancy සමාගම දෙගොල්ලෝ ඒකාබද්ධ වෙලා කරපු වාර්තා ටික අපේ රටේ තිබෙනවා. ඒව පුස්තකාලවල නිකන් තිබෙනවා. මේක මම ගංවතුරාවට පස්සේ කියවලා බැලුවා. ජලයේ තියෙන උසවල් පවා මේ පොතේ අද සඳහන් වෙන උසවල් හරියටම හරි. ඒකම මේක අපිට USA වලින් එවනවා 1968 සැප්තැම්බර් මාසේ 30 වෙනිදා. ඔව්.
ඔබට වාර්තා දෙක කියවන්න පුළුවන් කල වීමත් ලොකු දෙයක්. මේ
යන්නේ ගමන් ගොඩක්
ඒක තමයි. ඒක හොඳයි. නෑ මම අහන්නේ දැන් අවුරුදු 60කට කලින් ඉදිරිපත් කරපු වාර්තා. ඇත්තටම අපි ඒවා දැන් වර්තමානයේට සමාලෝචනය කරලා බලන්න ඕනේ. ඒක නවීකරණය කරගන්න. කොහොම වුණත් දැන් ඔබතුමා කියන එකේ අදහස උනා මේ වේලිහා ඉදි කරන්න දිගටම මේ බැරිකම තිබුණේ ජනතාව ඕ එහෙම නැත්නම් ජනතා උද්ඝෝෂණ නිසා කියලා. මම දන්නේ හැටියට කළුතර මගුරු වේල්ල හදන එක ගැන නම් මගේ දන්න ඉතිහාසය ඇතුලේ කවදාවත් කිසිම කෙනෙක් විරුද්ධ වෙලා නැහැ. ඇ පේන්නේ ඔය වාර්තා තිබුණට
වෙලාතනින්
පස්සේ ආණ්ඩු විසින්. ඔය වාර්තා ක්‍රියාත්ම කරන්න අධිෂ්ඨානයක් හෝ වැඩ පිල්ලක් තිබිලනෑ.
බං විශේෂයෙන් බන්තුවන් කියන්න කැමතිී දෙදස් එකේ අග්‍රාමාන්තය රනිල් වික්‍රමසිංහ මැත්තුවා මට චීන ආණ්ඩුව සම්බන්ධ කරා ගාලි වෙල්ල හදන්න. මම ඔවුන් සමග ගියා ලංකගම ම මේවතාවත් ලංකගමට ගියා. ලංකගමින් පල්ලෙහා වාරුකන්දනය කියන තැන මේ මහා ඩෑම්මක් ඉඳවෙන තිවෙන්. සති කීපයක් යනකොට අදනං වාරුකන්දනයයි කියන ලොකු දෙයක් අපිට වෙන තැනත්දීලා අපි අයින් කරන්න මෙතන වහම වෙල්ල ඉදි කරන්න කියලා. එදා විරුද්ධ වුණා. දැම් බලන්න දෙදස් දහතුනේ මෙතන නෝ ජෝන්සනිරත් නැමැත්තුම ඇතුම දන්නවා. දෙදස් දහතුනේ නිවල් සිරිපාලසිල්ල ඇමැත්තුමා මෛත්‍රපාල සිරිසේන දැංගෙන ජනාධිපත්තුමාල හදන්න හදනකොට වෙල්ල රත්නපුරේ. එතුමා කියයි එදා විරෝතා දක්වල රත්නපුරෙන් එලෝපු හැටි. ඉති එනිසා ඒකයි මම කියන්නේ මහජන නියෝජිතව හැටිට අපේ යුතුකම මහජනතාව නිවැරදිව දැනුවත් කිරීම. නිවැරදිව දැනුවත් කරලා මහජනතාවට කිව්වොත් මේක තමයි විකල්පය, මේකට අපිට උදව් කරන්න. අපි මේ වෙලා බුල්තැන්ගේ ඉබ්බඩු දෙන්නම්. අපි ආපහු ඔගොල්ල යථාතත්වයට පත් කරන්න, ඔගොලන්ට ආපහු ඉන්න තැනක් හදලා දෙන්නම්. හැබැයි ඒවා අයිමත් විනාශ වෙනවයි කියන එකයි අපි මේ වැඩේ නොකර හිටියොත්. ඒ නිසා අපි ගාල්ල මාතර ගාල්ල නම් ඉඩං අක්කර 17,000ක් විනාශ වෙලා තිබෙනවා. මාතර ඉඩං අක්කර 20,000ක් විනාශ වෙලා තිබෙනවා. රත්නපුරේ ඉඩං අක්කර 15,000ක් විනාශ වෙලා තිබෙනවා. කළුතර ඉඩං අක්කර 14,000ක් විනාශ වෙලා තිබෙනවා. එතකොට මේ විනාශය නවත්තන්න අවශ්‍ය මූලික පියවර අපි නොගෙන හිටියොත් අද අපි ඒගොල්ල යථාතත්වයට පත් කරන්න ඕන, ඒගොල්ලන්ට නැවත නිවාස දෙන්න ඕන. හැබැයි මම හිතනවා ගොඩක් ප්‍රශ්න, ගොඩක් දේවල් වියදම අඩු කරගන්න පුළුවන් හරි පාරේ යන ගමන් මහජනයා නිවැරදි කරොත්. ඒ නිසා අපි නියෝජ්‍ය කතානායකතුමනි අපි සම්පූර්ණ රජය හැටියට එකක් ආපදාවට පත් වූ ජනතාව සම්පූර්ණ මොවුන්ගේ වකිම් අපි බාර අරන් තියෙනවා. ඒ අපි ඉෂ්ට කරනවා. ඒකම ලබන සිංහල අවුරුද්දට කලින් රජය හැටියට අපි බලනවා මේ වේලි 6ම ඉදි කරන්න අවශ්‍ය සම්පූර්ණ ශක්තිය යොදලා ක්‍රියා කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
මුතුමයි කාලේ නම් හුඟක් අරගෙන තිනා මැතුමා. කාගේ වෙලා ඉඳ ගන්න?
මුතුමා මගේ නමත් සඳහන් කරමු නිසා ඇත. මේක අපේ ගෙදර යට වෙනවද කියන එක නෙමේ ප්‍රශ්නේ. මගේ ඉඩම හරි ගෙදර හරි අපේ ගම්බිම් වුණත් ඒවට දෙන්න පුළුවන් සාර්ථක සාධාරණ ව්‍යාපෘතියක් සිද්ධ වෙනව නම් ඔබතුමාම දන්න ගින්නිල් වෙලා ව්‍යාපෘතියේ තියෙන වංචා දූෂණ හොයන්න කියලා පස්සේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාම තමයි කිව්වේ මිලියන 4000ක්ද කොහෙද වංචා සිද්ධ වෙලා තියෙනවා කියලා. අපේ ගමට ගෙනාපු යන්ත්‍රෝපකරණත් එක එක තැන් වල වීසි කරලා දැම්ම අන්තිමේදී ව්‍යාපෘතිය බාගෙට නතර වුණේ එහෙමයි. ඒ ජනතාව විරෝධයකට වඩා ඇත්තටම ඒ වයිට් විච්ච හොරකම් තමයි ප්‍රධාන හේතුව වෙන්නේ. ඔබතුමාලා සාධාරණ ක්‍රමයකට ඒ දේවල් කරනවා නම් ගම්මු විරුද්ධ වෙන්නේ නැහැ.
අපි ඒවා අපි දෙගොල්ලෝ එකතු වෙලා ඒක නවත්තගෙන ඉදිරියට යා කියන්න මතුවා.
ඇමතුමා නිල්වලා යෝජනා ක්‍රමයේ ක්‍රියාත්මක කරනකොට දැන් ඉදිරි අධිරයන් ඒවයි ඉතාමත්ම සාර්ථකව සාකච්ඡා කරලා ජනතාවගෙත් අදහස් ලබාගෙන ඒවත් ඉදිරිපත් කරලා තියෙනවා. ඒවත් ඔය වාර්තාවල ඇති. නමුත් කිසිවෙක් විරුද්ධුනේ නැහැ. ඔය ඊළ පහළ නිම්නේ ජලපෝෂිත තත්ත්වය හදලා ඒයට මේ ජලය ගංවතුර පමණක් නෙමෙයි විදුලි බලය ලබා දීමේ සම්බන්ධයනුත් ඒ වැඩපිළිවෙළ ඇතුළත් වෙලා තිබුණා. හැබැයි ඒ නිසා නමුත් කවරෝ හේතු නිසා ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මම දන්නේ නැහැ. ඒක
ඇත්තවස්සේ
සාධාරණ නැහැ ඔය.
නැහැ ඇත්තවස්සේ ඔබතුමා කියන කතාව ඇත්ත. විවිධ මත ගැටුම් අදහස් යෝජනා තියෙන්න පුළුවන්. හැබැයි අපි මේ සඳහා එක තැනකට යා යුතු තිබෙනවා. ඒ නිසා අපි ඔබතුමාගේ අදහසත් මගේ අදහසත් අපේ ජනතා යුක්ති පෙරමුණේ මන්ත්‍රීතුමාලාගේ අදහසුත්
යෝජිතෙන්ගෙන් ගරුණීය කතානිතුමනි දැන් මෙතන එක අදහසක් තියෙනවනේ. මේ ව්‍යාපෘති ටික සාධාරණ කෙරෙන්න ඕන. කවුරුත් ඒකට එංගතාවයක් එනවා නම් ඔබතුමාලා අපි යෝජනා කරන්නේ ඔබතුමා මූලික වෙලා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල නියෝජිතයින්ගෙන් ඒකට කමිටුවක් පත් කරා.
ඉතාම හොඳ යෝජනාවක්.
ඒකට අපිට බාහිර අඩුපාඩු යෝජනා මොනවද
කියන්නේ? ඇත්ත වශයෙන්ම හඳුන්නේ නැති මන්ත්‍රීවගේ යෝජනාව මම ඉස්මුදුරින් පිළිගන්නවා. අපි පිළි අරගෙන එකතු වෙලා මේ ප්‍රශ්නෙට අපි
ඒ විතරක් නෙමෙයි ආපදා කළමනාකරණයටත් මම කියන්නේ. ආපදා කළමනාකරණයත් ඇතුළුවම ඇතුළත් කළා හදන්න අපි යෝජනා ඉදපත් කරන්න.
දැන් ඒකෙදිත් අපි ඔබතුමාලා මේ හැම මුකුත් අපේ අතරේ මම හිතන්නේ දුරස්සභාවයක් අපි තියන් හිටින්නේ. අපි ඔක්කොම එකට හිටියේ. දැන් උදාහරණයක් නලින් හේවගේ මන්ත්‍රීතුමා විශාල කැපකිරීමක් ගාල්ලේ කරා. අපි මගෙන් එතුමා ඇහුවා හැම වෙලාවකම මේකට සම්බන්ධයෙන් මම කිව්වා නලින් ඔයා වැඩ කරන්න. ඔයාට බාධාවත් වෙනවා මට කියන්න. මොකද අපි මේකේ කවුරුත් පංගු බේරු ගන්න යන්න ඕනේ නැහැ. ජාතික ප්‍රශ්නයක්. ඒ නිසා මම නියෝජ්‍ය කතානායකතුමනි මීට වැඩි කරුණු කියන්න යන්නේ නැහැ. මම ඔබතුමාගේ ඉල්ලීම අනුව මට මේ පොත් දෙක පුස්තකාලයට ඔබතුමාලා සකස් කරලා ගත්තොත් මොකද මට පිටපත් දෙයක් අවශ්‍යයි. මංගේගේ සීඩි දෙකක් ලබා දෙන්නම් පාර්ලිමේන්තු පුස්තකාලයට.
හොඳයි. ගරු බන්තුමා.
ඉතින් මෙතනදී කැලණිකාගත් මං හිතන්නේ මීට ඉස්සෙල්ලා අවුරුදු 30කට තර ඉස්සෙල්ලා මේ වගේ යෝජනාවක් තිබුණා. ඒ වார்த்தාවත් ඔබතුමා ළඟ තියනවා දන්නේ.
මම මේ මම මේ ප්‍රශ්නෙට අදාළ නිසායි මේක ගත්තේ. අත වශයෙන් අනිත් තව ව්‍යාපෘති මේ වගේම
මේ
බ්‍රිටිෂ් ආණ්ඩුව කරපු එක බ්‍රිතාන්‍ය ආණ්ඩුව කරපු ඒ සම්බන්ධයෙන් වාර්තා කීපයක් තියෙනවා. මට ඒක පුළුවන් අපේ ජනාධිපතිතුමාට
දැනගන්න මම මේ යෝජනාවක් තිබුණා.
හොඳයි. ඔනරබල් සම්බන්ධන් you have 20 minutes. Leader of the opposition.
Thank you, Mr. Deputy Speaker. I am happy to follow the Honorable Vajirabhaiya Bodhne, Minister of Home Affairs, who I think made a fairly well-informed contribution. We have faced yet another national disaster, sir. There have been floods and earth slips, and where over 300 people have died. About 600,000 people have been displaced. There has been very substantial destruction of property belonging to people. People have undergone immense hardship. And this has happened in several parts of the country, in Ratnapura, in Kalutara, in Gol, in Mathura, in parts of Gampa and Kalambo. And the people have been greatly inconvenienced and have undergone a great deal of suffering and loss, both of their kith and kin and their property. And I wish to convey my deepest condolences and the deepest condolences of everyone in this country to the people for the great suffering they have undergone. And we would like to pray that our people do not have to continuously face such disasters in the future. I was able to go to Ratnapura, sir, and see for myself some of the things that have happened. I was privileged to meet Honorable Minister Mr. John Tharyv Ratna in Ratnapura. I also met the government agent. And along with Mr. John Tharyv Ratna and the government agent, I went to a vihara where we met some of the affected people. We also went to a mosque in Ratnapura, where we met a large number of people. And we also went to a Hindu temple, a Sivan temple in Ratnapura. Many countries in the world have been of help to us. Our immediate and closest neighbor, India, in a matter of 24 hours, rushed to our aid with a ship that contained various different types of goods that the people needed, both for their safety and for their sustenance. There were two other ships that came from India later. Of course, we had help from Pakistan, we had help from China, we had help from Japan, we had help from USA. A number of countries in the world came to our help. And we're grateful to all those countries for all the assistance that they have rendered. It is also demonstrative of the goodwill that these different countries have towards Sri Lanka and the people in Sri Lanka. And I think that's a very good sign that we should try and develop, and we should try and maintain, because we need the support of the international community to be able to get over many of our problems. And whatever assistance is made available to us by the international community, we should utilize in a manner beneficial to our people, and thus enable our country to progress. I want to make a few comments in regard to this disaster, not merely in regard to what happened and the relief that is being provided. A number of members here have spoken about it and will speak about it. But I want to make some comments about the fact that these disasters happen, and when they happen, we meet and we discuss these things. We criticize each other. But these disasters continue. In recent times, we have had several natural and man-made disasters in the country, which have affected our people. Now, this is a matter, sir, which is of some concern, because the continuance of the disasters means that our people are more and more affected. And what action are we taking to prevent such things happening in the future? I don't want to be unduly critical of this government or the former government, but I do want to raise the question as to whether the central government in Colombo is adequately equipped to handle such situations that occur in different parts of the country. I also want to pose the question, sir, whether there is a lack of a genuine and serious practical commitment to handle such situations when they occur in different parts of the country. Does the central government continue to be continuously responsive to such situations when they occur in different parts of the country? Are they kept sufficiently aware of developing situations? I do not know whether the government in Colombo is kept sufficiently aware of these situations that develop in different parts of the country, because if they were so aware, it is possible that action could have been taken earlier to prevent some of these things happening. I'm not saying that there must be an abdication of responsibility on the part of the central government, but I do want to raise the question whether some of these issues should not be handled at a different level, at the level of the province or the region, where there is greater interaction between the people and these institutions. And consequently, there is every opportunity for more expeditious action to prevent these things happening or to deal with them when they occur. There is a view in the country, sir, that everything is thought to be controlled centrally by the central government. And around this desire to control everything centrally in Colombo, There is the issue of corruption. When everything is controlled centrally, and when everything is not transparent, the opportunity for corruption is enhanced. And democratic accountability is called into question. We cannot deny the fact, sir, that there is indeed a great deal of corruption in this country which can be avoided, and that this great deal of corruption in this country is also largely on account of the fact that all governmental power is centralized in Colombo and extracted from Colombo. Greater interaction between the people in different areas and institutions that are responsible for the implementation of various programs in those areas on behalf of the people will, in my respectful submission, not merely reduce corruption, but enable greater efficiency and more expeditious action to deal with the needs of people. There must be interaction between institutions that are responsible for these matters and the people and the civil society in different areas as representing those people to enable these matters to be dealt with more effectively and more efficiently. It will also minimize delay and enable these issues to be performed without delay. In that sense, sir, my submission would be that there is a compulsive need for the restructuring of the state and governance in this country as to ensure that the people are able to be more participatory in the governance of this country. For the people to be greater participants in the governance of this country, I think there is an imperative need to restructure the state and the manner of governance in this country. The tolerance, ignorance, and the good nature of the people in this country is, in my view, being exploited by political parties to their advantage to continue with the same system of governance. As they desire. I think, sir, this must change. The present practices have continued over a long period of time, from the time the country attained independence. We don't see much change in the progress of this country. We see the country stagnating. We see other countries advancing. We see other countries developing. We see other countries being able to manage their affairs much more efficiently, much more effectively. But we don't observe a similar situation in our own country. And that, I think, is largely on account of the fact that we have continued with old practices for far too long. Colonial rule, sir, has been replaced by rule from Colombo. By somewhat elitist rule from Colombo. People who are not aware of the ground situation to the extent to which they need to be aware of the ground situation to deal with it effectively and efficiently. Looking at the various things that have happened in the country, both recently and in the not too distant past, both natural disasters and man-made disasters, I think there needs to be fundamental change in these issues that are to be addressed effectively. A radical transformation in the system of governance in this country, I think, is an imperative need. The present form of governance that we have in this country, I do not think is adequately representative of the democratic wishes of the people. The result is that democracy is not respected. And if democracy is not respected, it means that the people are not respected. That the sovereignty vested in the people is not being adequately respected. I think people should be mobilized, sir, to partake in these activities relating particularly to prevention of such disasters. This can be achieved if these issues are handled at the provincial level or at the regional level and not exclusively at the central level. I think there needs to be a sharing of power with the provincial or the regional level to enable these issues to be handled with more effectively and more expeditiously. I think one of the situations now developing is that we have a severe drought in the north and the east. I think the government should pay its attention to the situation developing in the north and the east, consequent to the drought, and government should take action early to ensure that as a result of this drought, people are not left in distress. That's a matter which I think the government should be concerned about and should, without delay, take action to deal with. Thank you, sir.
Garu Kanchana Vijayasekara mathuma vinadi 10ak thiyena mathuma. 10 minutes.
Garu නියෝජ්‍ය කතානායකතුමනි පහුගියදා සිදුවෙච්ච ව්‍යසනයෙන් විශේෂයෙන්ම මාතර දිස්ත්‍රික්කය ඇතුළු ඒ දිස්ත්‍රික්ක කීපය තුළ රත්නපුර එබැගෙම ගාල්ල දිස්ත්‍රික්කය එබැගෙම කළුතර දිස්ත්‍රික්කයේ එබගේම කොළඹ දිස්ත්‍රික්කයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික්කයේ කීපය තුල ජීවිත හානියට පත්වෙච්ච හා දේපල හානියට පත්වෙච්ච එබගේම මින් අනතුරට පත්වෙච්ච සියලු දෙනාට අපේ කනගාටුවත් සංවේගයත් පළ කරන්න පළමුවෙන්ම අවස්ථාව කරගන්නවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම මේ අවස්ථාවම කරගන්නවා ස්තුතියක් කරන්න. විශේෂයෙන්ම මේ කාර්යභාරයේදී මේ අවස්ථාව සිදු වන විට ගරු නියෝජ්‍ය කතානායකතුමනි මමත් විදේශගත වෙලා හිටියේ. දින 4කට පසුව තමයි මටත් මාතර මේ සිදුවීම සඳහා සහභාගී වෙන ලැබුණේ. ඒ නමුත් ඊට පෙර ඒ දින 4 පුරාවටම අපි දැක්කා, විශේෂයෙන්ම අපේ ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන දල සලහාපිරු මැතිතුමා, මහින්දයාපා අභිවර්ධන මැතිතුමා, ඒ වගේම චන්දසිරි ගද්දිර මැතිතුමා ඇතුළු අපේ නිරෝෂන් මන්ත්‍රීතුමා, අපේ පළාත් සභා මන්ත්‍රීතුමන්ලා, පළාත් පාලන මන්ත්‍රීතුමන්ලා ඇතුළු විශේෂයෙන් මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන්, ඒ හමුදාව ඇතුළු සියලු දෙනා විශේෂ කාර්යභාරයක් කරා. ඒ වගේම මේ වෙලාවේ මතක් කරනවා, ආපදාවට ලක්වෙච්ච දිස්ත්‍රික්ක නොවුනත් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන පාර්ලිමේන්තු කණ්ඩායම හැටියට ඒ සමස්ත මන්ත්‍රී කණ්ඩායම, අපි මෙතන ඉන්න ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමත්, ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීතුමත් ඇතුළුව අපි මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා, මේ සියලු දෙනා මේ දිස්ත්‍රික්ක වලට ඇවිල්ලා, විශේෂයෙන් මාතර දිස්ත්‍රික්කයට ඇවිල්ලා ඒ කරපු කාර්යභාරය මේ වෙලාවේ ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේම අපේ යාබද දිස්ත්‍රික්කයේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාටත්, ඩීවී චානක මන්ත්‍රීතුමාටත් මගේ විශේෂ ස්තුතියක් පළ කරනවා. දින 4ක වැනි කාලයක් අපි මාතර දිස්ත්‍රික්කයේ රැඳිලා ඒ අවතන් වෙච්ච සියලු දෙනා වෙනුවෙන් ඔවුන්ට ලබා දෙන්න පුළුවන් දායකත්වයේ සහයෝගයේ ශක්තිය ලබා දෙන්න කටයුතු කිරීම පිළිබඳව. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද මේ කතා කරන මොහොත වෙන විට මාතර දිස්ත්‍රික්කයට තව අවදානමක් තියෙනවා. දැන් අපි අද කතා කරනවා ගංවතුර ඌදුර පිළිබඳව. ගංවතුර ඌදුර ගැන අපිට ඇයි මීට පෙර කටයුතු කරන්න පුළුවන් වුණ නැත්තේ ඇයි කියන එක පිළිබඳව අපි කතා කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මට තියෙන තොරතුරු අනුව මේ මොහොතේ මාතර නගරේ සුනාමියෙන් යම්කිසි ඌදුරකට ලක් වෙනවා නම් ඒ මාතර දිස්ත්‍රික්කයේ තුල ස්ථාපිත කරලා තියෙන ඒ සංඥා කුරුණු තුලින් ඒ අනතුරු ඇඟවීම කරන්න බැහැයි කියන එක මේ වෙලාවේ මේ සභාවේ අවධානයට යොමු කරනවා. අපි දන්නවා 2004 අවුරුද්දේ දෙසැම්බර් මාසෙදී මාතර දිස්ත්‍රික්කයේ ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක් සුනාමි ඌදුරෙන් විනාශයට පත් වුණා. දේපල විනාශයට පත් වුණා, ජීවිත විනාශයට පත් වුණා. මේ සියලු දෙන අනතුරුව සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථාන ඇති කරලා, කුණුළු ඇති කරලා, යම්කිසි ක්‍රමවේදයක් ඇති කරා පහුගිය රජයේ විසින් මේ සුනාමි ඌදුරකදී අපිට අඩුම තරමේ තමන්ගේ ජීවිත ගලවගන්නේ කොහොමද කියන අනතුරු ඇඟවීම කරන්න. මොකද මම කනගාටුවෙන් කියනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පහුගිය අවුරුදු එකහමාර තුල මාතර දිස්ත්‍රික්කයේ තුල පිහිටලා තියෙනවා සුනාමි කුළුණු 7ක්. සනත් ජයසිරිගේ ක්‍රීඩාංගණයේ එක කුළුණක් තියෙනවා, එක කුළුණක් දෙවිනුවර පුරාණවැල්ල දීවරවරායේ තියෙනවා, එකක් තලල්ල දකුණ විද්‍යාලයේ තියෙනවා, එකක් දික්වැල්ල පොලිස් ස්ථානයේ පිහිටලා තියෙනවා, එකක් පොල්ලෙහෙණ රජමහ විහාරයේ පිහිටලා තියෙනවා, අනිත් කුළුණ වැලිගම පොලිස් ස්ථානයේ පිහිටලා තියෙනවා, ඒ වගේම අවසාන කුළුණ මිරිස්ස දීවරවරායේ පිහිටලා තියෙනවා. මේ එක කුළුණකවත් පහුගිය අවුරුදු එකහමාර කාලය තුල කිසිම පෙරහුරුවක් කරලත් නැහැ. මේ වන විට අඩුම තරමේ මේ කුළුණු වල මාතර තියෙන කුළුණේ අර තියෙන ස්පීකර් පද්ධතිය පවා අද මේ මොහොතේ නැහැ. එනිසා මේ මොහොතේ යම්කිසි අනතුරු ඇඟවීමක් කරන්න තියෙනවා නම් මාතර දිස්ත්‍රික්කයට, මම හිතනවා ගං වතුරට වැඩිය විශාල හානියක් මේ තුලින් සිද්ධ වෙනවෙනවා. එනිසා ඇත්තටම මම කනගාටු වෙනවා මේ ආපදා පිළිබඳව විවාදය පවත්වන වෙලාවේ මේ සභාවේ ආණ්ඩු පක්ෂේ නියෝජනය කරලා ඉන්නේ මේ මොහොතේ ඉන්න එක ඇමතිවරයෙක් පමණයි. කම්කරු ඇමතිතුමා විතරයි මේ මොහොතේ මේ සභා ගර්භය රැඳිලා ඉන්නේ. අඩුම තරමේ මේ විවාදයේ තියෙන කරුණු ටික ලියාගන්න, අඩුම තරමේ මේ විවාදය පිළිබඳව ඇහුම්කන් දෙන්නවත්, අඩුම තරමේ ආපදා කළමනාකරණ ඇමතිතුමා, නියෝජ්‍ය ඇමතිතුමා නැතිවීම පිළිබඳව අපේ කනගාටුවත් පළ කරනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පහුගිය දින කීපේ අපි මාතර දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම ආපදාවට ලක්වෙච්ච මේ කලාපොල අවිදිනකට අපිට දැක්ක දේ තමයි මේ සියලු අනතුරු ඇඟවීම් කිරීමට අවශ්‍ය කටයුතු පහුගිය කාලේ මේ සඳහා සිද්ධ කරලා තිබුණා. ඒ වගේම තමයි මේ අනතුරකට මුහුණ දෙන්න අවශ්‍ය උපකරණ මේ අනතුරකදී මේ සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන් සියලු දේ. මට මතකයි 2014 අවුරුද්ද වෙනකොට සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකටම සෑම ප්‍රාදේශීය සභාවකටම අපි හිටපු පහුගිය රජයේ විසින් මේ අවශ්‍ය උපකරණ කට්ට ලබා දීලා තිබුණා. ගරු නියෝජක කතානායකතුමනි, මේ මොහොත වෙන විටත් අපි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට ගියා. ජනාධිපතිතුමා සම්බන්ධ වුණා. එතුමා ඇහුවම බෝට්ටු කීයක් තියෙනවද කියලා දිස්ත්‍රික් ලේකම්තුමා කිව්වා එක බෝට්ටුවක්වත් නැහැ කියලා. හැබැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඒ අධ්‍යක්ෂකවරයා නැගිටලා කිව්වා නැහැ අපිට බෝට්ටු තියෙනවා කියලා. නියෝජක කතානායකතුමනි, බෝට්ටු තියෙනවා මාත්‍ර. මාලිම්බඩ ප්‍රාදේශීය සභාවෙත් බෝට්ටු දෙකක් තියෙනවා. අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ බෝට්ටු දෙකක් තියෙනවා. අතුරුලියේ බෝට්ටු දෙකක් තියෙනවා. මේ හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේම අනුතරම එක බෝට්ටුවක් ලබා දීලා තියෙනවා. ජෙනරේටර් තියෙනවා. අවශ්‍ය මෙට්ට ටික තියෙනවා. අවශ්‍ය ඉවුම් පිහුම් කරන්න අවශ්‍ය භාණ්ඩ ටික තියෙනවා. නමුත් මේක පාවිච්චි කරන්න නොගත් එක තමයි මේ තියෙන ගැටලුව. ඒ පාවිච්චි කරන්න නොකරන්නත් හේතුවක් තියෙනවා. මොකද මාතර දිස්ත්‍රික්කයේ පහුගිය අවුරුදු එකහමාරේ මේ සුනාමි සංඥා කුළුණු නඩත්තු නොකරුණා වගේම මේ පහුගිය අවුරුදු එකහමාර තුළ මේ තියෙන බෝට්ටුත් නඩත්තු කරපු නැති නිසා ඒ බෝට්ටු ක්‍රියා ගැන්වීමට නොහැකි වීම නිසා තමයි මාතර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්වරයලා කියන්නේ සිද්ධ වුණේ නෑ බෝට්ටු අපිට නැහැ කියන කතාව කියන්නේ සිද්ධ වුණේ. ඒ නිසා මම මේ සභාවේ අවධානය යොමු කරන විශේෂම ආණ්ඩු පාර්ශ්වය කරන කණ්ඩායමට, ආපදා කළමනාකරණ ඇමතිතුමාට, නියෝජ්‍යමතිතුමාට මේ තියෙන සම්පත් අපි ප්‍රයෝජනයට ගත්තා නම්, නිලධාරි කණ්ඩායමක් හිටියා නම්, නඩත්තු කටයුතු කරා නම්, නඩත්තු කටයුතු මුදල් දුන්නා නම්, නිලධාරි කණ්ඩායම ශක්තිමත් කරා නම් අපිට මේ තත්ත්වය අවම කරගන්න තිබුණා, පාලනය කර ගැනීමේ යම්කිසි හැකියාවක් තිබුණා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ වගේම මම දැක පහුගිය කාලේ නොයෙකුත් යෝජනා වේ විවිධ තැන්වලින් ආපදා කළමනාකරණ ඇමතිවරයා ඉල්ලා අස්විය යුතුයි කියලා. මේ ක්‍රියාදාම නිසා මම නම් පෞද්ගලිකව හිතන්නේ එතුමා ඉල්ලා අස්විය යුතුයි කියලා. මොකද එතුමා ඉල්ලා අස්වෙන්න අවශ්‍ය නැහැ. මොකද එතුමාගේ මම බැලුවම වැය ශීර්ෂ බැලුවම දැන් 2014 අවුරුද්දේ මිලියන 4342ක් වෙන් කරලා තියෙනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයේ අයවැයෙන් ආපදා කළමනාකරණ අමාත්‍යංශයට මිලියන 4342ක්. නමුත් 2016 අවුරුද්දේ අනුරපිය දර්ශන යාපෑමතුමාට මේ වර්තමාන ආණ්ඩුව වෙන් කරලා දුන්නේ මිලියන 2933යි. මිලියන 4342 ඉඳලා එක කප්පාදු කරනවා මිලියන 2933ට. ඒ කප්පාදු කිරීම ඇතුළෙත් පුනරාවර්තන වියදම්, පඩි නඩි ගෙවන්න, නඩත්තු කටයුතු කරන්න තියෙන මුදල මිලියන 1172 ඉඳලා මිලියන 799 දක්වා මිලියන 373කින් කප්පාදු කරලා තියෙනවා මේ වර්තමාන රජය. ඔබ කල්පනා කරන්න නියෝජක කතානායකතුමනි, මේ කප්පාදුව නිසා නෙවෙයිද අද මේ සුනාමි සංඥා කුළුණු අපිට නඩත්තු කරගන්න බැරි වෙලා තියෙන්නේ. අපිට පාවිච්චි කරන්න තිබුණු බෝට්ටු ටික අපිට නඩත්තු කරගන්න බැරි වුණේ මේ කටයුත්ත නිසා නොවේද කියන එක අපි අහද අහන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ඇමතිතුමා ඉල්ලා අස්වීමනේ මං හිතන්නේ මුදල් ඇමතිතුමා නම් වෙනස් වෙලා තියෙනවා. මේ කටයුත්තේදී රජයේ මේ වගකීම ගත යුතු ව්‍යාපදා කළමනාකරණ අමාත්‍යංශයේ හැටියට පහුගිය අවුරුද්දේ අරණායක කන්ද නායකයා, පහුගිය අවුරුද්දේ කොළඹ ඇතුළු මේ අවට ගම්මාන, ගම්පහ දිස්ත්‍රික්කය, කොළඹ දිස්ත්‍රික්කය, ඒ වගේ මාතර දිස්ත්‍රික්කයේ සුළු වශයෙන් ගම්වතුර ලක්ුණ මේ ලක් වෙලා තියෙද්දි ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ හැටියට මේ මුදල් කප්පාදු කිරීම තුළින්, මේ නඩත්තු කටයුතු නොකිරීම තුළින්, සේවා කප්පාදු කිරීම තුළින් මේ කටයුත්ත පිළිබඳව රජය වගකීම ගත යුතුයි කියන යෝජනාව මම මෙලයි කරනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි දැක්කා පහුගිය කාලේ මේ 2003 ගම් වතුරත් අපි මාතර දිස්ත්‍රික්කයට අපිට යට වෙච්ච කොටුවෙච්ච පිරිසක්. අපි දැක්කා මීට පෙරත් නොයෙකුත් ව්‍යසන එනවා. මේ ව්‍යසන එන වෙලාවේ රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න ගමේ තිබුණු ප්‍රබලම ආයතනය තමයි ප්‍රාදේශීය සභාව. දැන් ප්‍රාදේශීය සභාවේ ඉන්න මන්ත්‍රීතුමන්ලා, අද දවසේ මන්ත්‍රීතුමන්ලා නෙමෙයි, අද වුන් හිටපු මන්ත්‍රීතුමන්ලා බවට පත් වෙලා තියෙනවා. නමුත් අපි දැක්ක මාතර දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම අපේ පහුගිය පළාත් පාලන ආයතන හිටපු නියෝජිතවරු, සභාපතිවරු, මන්ත්‍රීතුමන්ලා මේක තමන්ගේ වගකීමක්, ඒ හැටියට අරගෙන අර යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරන්න බැරි වුණත්, ඒ තියෙන උපකරණ පාවිච්චි කරන්න බැරි වුණත්, ඒ ශක්තිය යොදන්න බැරි වුණත් තමන්ට පුළුවන් ආකාරයෙන් මේ කටයුත්ත කරා. අපි දන්නවා සාමාන්‍යයෙන් ගමේ ඕනම පුද්ගලයෙක් යම්කිසි කරදරයක් වුණාම මේ වගේ ආපදාවක් වුණාම කතා කරලා කියන්නේ ගමේ ඉන්න මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයාට කතා කරන්නේ ඊට පස්සේ තමයි හොයාගෙන යන්නේ කවුද ප්‍රාදේශීය ලේකම්ද ප්‍රාදේශ සභාවේ ලේකම්ද නැත්නම් ආපදා කළමනා කරන අමාත්‍යාංශයේ ලේකම්ද මේ පිරිසට කතා කරන්නේ මොකද ගමේ ඉන්න පිරිස දන්නේ නැහැ කවුද ප්‍රාදේශීය ලේකම් ඉන්නේ කවුද ප්‍රාදේශීය සභාවේ ඉන්නේ ලේකම් කියලා මම දන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මාතර දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශ සභාවකටම ආපදා කළමනා කරන මේ අවශ්‍ය උපකරණ කට්ටලයක් තියෙනවා බෝට්ටුවේ ඉඳලා ලයිෆ් ජැකට් එකේ ඉඳලා මේ යුම් පිහුම් කරන්න අවශ්‍ය උපකරණ ටික තියෙනවා ජෙනරේටර් ටික තියෙනවා නමුත් අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ පළාත් පාලන ආයතන සක්‍රීයව නොපැවතීම නිසා මේ උපකරණ පාවිච්චි කිරීම බැරි වීම නිසා එදා දවසේ දින 4ක් 5ක් යනකම් රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න බැරි වුණා ඒ නිසා ආපදා කළමනා කරන ඇමතිවරයා මේ වගකීම ගන්නවට වැඩිය ඉල්ලා අස්වනට වැඩිය පළාත් පාලන ඇමතිවරයා මේ වගකීම ගත යුතුයි මෙවැනි ආපදා තත්ත්වයකදී පාලනය කරන්න බැරි නිසා එතුමා ඉල්ලා අස්විය යුතුයි කියන යෝජනා මම මෙලයි කරනවා මොකද එතුමා පළාත් පාලන ඇමතිවරනේ අවුරුදු දෙකකට කල් දාලා තියෙනවා ඇත්තටම ප්‍රාදේශීය සභාවේ ලේකම් ඉන්නවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලේකම් තුමා ඉන්නවා ඇත්තටම අද මේ මැතිවරණයක් තියන්නේ නැත්නම් හොඳම වැඩේ තමයි පළාත් පාලන ඇමතිතුමාට දෙන දේ ප්‍රාදේශීය සභාවේ ඉන්න නිලධාරි කණ්ඩායමක් ගන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ප්‍රාදේශීය ලේකම් තුමාට දැන් මේක කරගෙන යන්න ගමේ නියෝජිතව පත් කරන්නේ නැත්නම් මහජන ඡන්දෙන් පත් වෙන මිනිස්සු මේකට එන්නේ නැත්නම් හොඳම දේ තමයි පඩි දෙකක් ගිහවන්න නැතුව එකම කණ්ඩායම බවට පත් කරගන්න තැන් දෙකකින් ක්‍රියාත්මක කරන්න දු උපකරණ ටික පාවිච්චි කරලා එකම තැනකින් ක්‍රියාත්මක කරන්න මේ තත්ත්වය නිසා පහුගිය කාලේ වැව්වමනු ටික පිලිසකර කරගන්න බැරි වුණා සුද්ධ පවිත්‍ර කරගන්න බැරි වුණා මාතර නගරය යට වෙන්න ප්‍රධානම හේතුව 2003 ගංවතුරේ යට වුණා මාතර නගරය නමුත් යට වුණත් මේ කාණු පද්ධති සකස් කරලා තිබුණා පිරිසුදු කරලා තිබුණා ඇලමාර්ග පිරිසුදු කරලා තිබුණා මාතර නගරේ මෙවැනි තත්ත්වයකට ගංවතුර තුලින් යට වෙන්නේ ඒව හානිය අවම තත්ත්වයටපත් වෙනවා ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම කතා කර ආපදා කළමනා කරන දෙපාර්තමේන්තුවේ මාතර දිස්ත්‍රික්කයේ බාරව කටයුතු කරපු පුද්ගලයන් එක්ක පහුගිය කාලේ මේ කටයුතු කරපු පුද්ගලොත් එක්ක ඔවුන් කව මාතර දිස්ත්‍රික්කය තුල අවශ්‍ය සම්පත්තික පහුගිය කාලේ ලැබුණා 2014 අවුරුද්ද වෙනකොට මේ දිස්ත්‍රික්කය ඇතුලේ සුනාමි සංඥා කුළුණු වගේම අර අවශ්‍ය ගම් වතුර තත්ත්වය මනගන්න ඒ අවශ්‍ය අනතුරු ඇඟවීම කරන්න මාතර දිස්ත්‍රික්කයේ පුරාට පමණක් ඒ සංඥා ආයතන අර රේන් වෝටර් ගේජස් 100කට ආසන්න සංඛ්‍යාවක් මාතර දිස්ත්‍රික්කයේ තියෙනවා රිවර් වෝටර් ගේජස් 100කට ආසන්න සංඛ්‍යාවක් මාතර දිස්ත්‍රික්කයේ 50කට ආසන්න සංඛ්‍යාවක් මාතර දිස්ත්‍රික්කයේ ස්ථාපිත කරලා තියෙනවා දැන් උදාහරණයකට ගරු නියෝජ්‍ය කතානායකතුමනි මොරවක පොලිසිය තියෙනවා දෙනියාය පොලිසිය තියෙනවා ඌරුබොක්කේ පොලිසිය තියෙනවා මේ සෑම පොලිස් ස්ථානයකම සවි කරලා තියෙනවා රේන් ගේජස් සවි කරලා තියෙනවා නමුත් පහුගිය අවුරුදු දෙකමාරේ නඩත්තුවක් කරලා නැහැ මේ සම්බ සංගන්දෙලා නැහැ දැන් අඩුම තරමේ මොරවක පොලිසියේ තියෙන රේන් ගේජ් එකේ මිලිමීටර 100ක වැස්සක් වැස්ස නම් අපි දන්නවා මාතර දිස්ත්‍රික්කේ ඉඳලා කතා කරන ආපදා කළමනා කරන්නේ අද වැස්සේ මීටර මිලිමීටර 100කට වැඩි නම් කියලා අපි දන්නවා ගොඩ පිටියේ යට වෙනවා හෙට දවසේ කියලා එහෙනම් අනතුරු ඇඟවීම කරන්න තිබුණා නමුත් මේ ක්‍රියාත්මක නොකිරීම නිසා රාජ්‍ය යාන්ත්‍රණය ඇතුළේ තියෙන ගැටලු නිසා නඩත්තුව වෙනුවෙන් මුදල් ලබා දීමට කටයුතු නොකරපු නිසා එදා දවසේ අර ආපදාවට ලක් වෙච්ච පිරිසර අනතුරු අඟවන්න තිබ්බ අවස්ථාවක් නැතිලා ගියා මම පෙරේදා දවසේ මා කඳුර යනකට ගරු නියෝජ්‍ය කතානායකතුමනි එතන ඉන්න පිරිස කිව්වේ රෑ වුන් දන්නේ ගෙදර යට වෙනකන් රෑ 10 මාර 11 වෙනකට තමයි වතුර ගේ ඇතුළට එනකට තමයි දැනගත්තේ කියලා ඊට පය භාගෙදි ඉස්සෙල්ලා වාහනයක් ගියා ඇහුණා කිව්වා ශබ්ද විකාශන යන්ත්‍රයක් හයි කරගෙන හැබැයි මොනවද කිව්වේ කියලා දන්නේ නැහැ කිව්වා කියාගෙන ගියා කිව්වා හැබැයි මේ සංඥා කුළුණු තියෙනවා මාතර දිස්ත්‍රික්කේ කරන්න ක්‍රමවේදයක් තියෙනවා ප්‍රාදේශ සභාව තියෙනවා සිවිල් ආරක්ෂක කමිටු තියෙනවා මේවා දැනුවත් කරලා ගමේ පණිවිඩ යවන්න තිබුණා අපේ තියෙන ජීවිත බේර ගන්න තිබුණා දේපල බේර ගන්න තිබුණා නමුත් ඒ අවස්ථාව අහිමිලා ගියේ පහුගිය අවුරුදු එකහමාර තුල මේ ආණ්ඩුව විසින් ආපදා කළමනා කරන කියන විෂය සඳහා වෙන් කරපු මුදල කප්පාදු කරා ඒ වගේම ඒ මුදල කප්පාදු කරා විතරක් නෙවෙයි ඉන්න නිලධාරි කණ්ඩායම කප්පාදුරු ලක් කරා ඒ පමණක් නෙවෙයි ක්‍රියාත්මක වෙන්න තිබුණු පළාත් පාලන ආයතන අක්‍රීය මඩපත්පත් කරා ඒ නිසා මේ සියලු කටයුතු තුලින් මාතර දිස්ත්‍රික්කයේ විශාල හානියක් අද සිද්ධලා තියෙනවා මත අද දවසේ අපි විශේෂයෙන් මේක අබද්ද විපක්ෂයේ හැටියට මේවා අපි පෙන්නලා දෙන්නේ ඔබ තමන්නාසට මේක ඉදිරි කාලෙදී නිවැරදි කරගන්න අපි කියන්නේ මේක පෙන්ලා දීලා අපි උදව්වට එන්නේ නැහැ කියලා අපිට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔබ යෝජනාවක් කරනවා නම් මෙන්න මේ කටයුත්ත කරන්න මාතර දිස්ත්‍රික්කේ මම නන්නේ ලංකාව උතුරා මේ ආපදාවට ලක් වෙච්ච සියලු දෙනාට මේ සහන සලසන්න මෙන්න මේ ආකාරයට එකතු වෙන්න කියලා අපි කිසිම ભેදකින් තොරව ඒ සඳහා අපි අත් දෙකම උස්සනවා අපි දන්නවා මේ වෙලාව වෙනකොට මේ සභාවේදී විවිධ කතා බහ ඇති වුණා ආපදාවට ලක් වෙච්ච පිරිසට කොහොමද වන්දිය ලබා දෙන්නේ කියලා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මාතර දිස්ත්‍රික්කේ ඉන්න බොහෝ දෙනෙක් අපි මුණ ගැහුණම කිව්වේ රජයෙන් ලබා දෙනවයි කියන දේ අපිත් ඔය ලකුව උන්ට රජයෙන් ලබා දෙනවා යම් කිසි මුදලක් ඒ මුදල ලබා දෙන්න කටයුතු කරයි රජය කියලා. නමුත් ඔවුන් කිව්වේ සැකයෙන් කිව්වේ
කාලය නම් වැඩි වෙලා විනාඩි 4ක් වෙනවා.
විනාඩියක් දෙන්න කරු නියෝජක තනන්තේ අවසන් කරනවා. මේ ඒ සියලු දෙනා මුණ ගැහුනම කතා කරාම කිව්වේ වෙන මොනවත් නෙවෙයි අපිට සැකයක් තියෙනවා අපිට අවිශ්වාසයක් තියෙනවා අරණායක කන්ද නායකයා අවස්ථාව අපි දැක්කා ඒ මුදල් ලැබුණ නැහැ කියලා. මම අපේ කනක හේරත් මන්තුමගෙන් ඇහුවා ආපදාවට ලක් වෙච්ච මේගිය පිරිස ඒ මියගිය පිරිසේ පුද්ගලයන්ගේ සිරුර හමුුණා නම් විතරයි රජය විසින් පහුගිය කාලේ දීලා තියෙන්නේ ඒ මුදල් ලබා දීලා තියෙන්නේ. අපේ තාරක බාලසිරි මන්තුමා ඉන්නවා. හැබැයි අතුරුදහන් වෙච්ච පුද්ගලයන්ගේ සිරුර වලට ඒ අවශ්‍ය පවුල් වලට අවශ්‍ය මුදල් ලබා දීලා නැහැ. ඒ වගේම රක්ෂණ ආවරණයෙන් මුදලක් දුන්නා කිව්වා. ඒ රක්ෂණ ආවරණයෙන් අද මුදල් ලබා දෙන ඉතාමත්ම සුළු පිරිසකට පමණයි. තවමත් නිවාස නැතුව විශාල පිරිසක් අවුරුද්දකටත් පස්සේ අරණායක කන්දට ඉන්නවා. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරනවා මාතර ගාල්ල රත්නපුර කළුතර ඇතුළු මේ දිස්ත්‍රික්ක වලින් ආපදාවට පත්වෙච්ච පිරිසට ඒ අරණායක ජනතාවට කරපු කාර්යයට වැඩිය කාර්යභාරයක් කරලා අඩුම තරමේ ඔවුන්ගේ ජන ජීවිතේ ගොඩනගන්න ඔවුන් නැවත නිවාස වලට යවන්න ඔවුන්ගේ පාසල්පත් දියුණු කරන්න යටිතල පහසුකම් ටික දියුණු කරන්න මේ රජය විශේෂයෙන්ම කටයුතු කරයි කියන ප්‍රාර්ථනාව කරමින් විශේෂයෙන්ම මේ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීතුමන්ලා අපි දන්නවා පහුගිය කාලේ මේ දිස්ත්‍රික්කවල නැති පිරිසක් තමන්ගේ ජුනි මාසේ පඩිය අපි ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම හැටියට එකතු කරලා මේ දිස්ත්‍රික්ක හතරේ ජනතාවට බෙදා දෙන යම් කිසි වැඩපිළිවෙළක් ලබා ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා සහාය ලබා දෙන සියලු දෙනාට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීතුමන්ලාට විශේෂයෙන්ම නිලධාරි ඇතුළු ඒ සියලු දෙනාට අපිත් අපි ගෞරවයේ ස්තුතිය පුද කරමින් මගේ කතාව අවසන් කරනවා.
ගරු WDJ ජෙනිරත්න මහත්මයා
ගරු යෝජ්‍ය කතානායකතුමනි පසුගිය දිනවල අපේ රටේ දිස්ත්‍රික්ක ගණනාවක් විනාශයට පත් කරමින් ඇතිවෙච්ච ගම් වතුර හා නායෑම සම්බන්ධව වචන කීපයක් කතා කරන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. විශේෂයෙන්ම රත්නපුර දිස්ත්‍රික්කය කළුතර දිස්ත්‍රික්කය වගේම ගාල්ල මාතර කියන දිස්ත්‍රික්ක හතර මේ ගම් වතුරෙන් විශාලවකින් හානියට පත් වුණා. අපි දන්නවා මීට පෙර 2003 වර්ෂයේදීත් මේ වගේ ගම් වතුරක් ඇති වුණා. එදා 2003 ගම් වතුර ඇති වෙච්ච වෙලාවේ යම් යම් පියවරවල් ගත්තා මේ ගම් වතුර අවම කරන්න කියලා. නමුත් මම කියන්නට ඕනේ අත වශයෙන් මේ ගත්ත පියවරවල් දිගට ගෙනිච්චේ නැහැ. අවසානයේ සිද්ධ වුණේ නැවත වරක් අවුරුදු 10කට නැත්නම් 12කට පස්සේ මේ ගම් වතුර ඇති වෙච්ච වෙලාවෙත් එදාට වඩා හානියක් එදාට වඩා විනාශයක් ඇති වුණා. මම විශේෂයෙන් කියන්නට ඕනේ අත වශයෙන්ම රට පුරාම පැවතිච්ච මේ ව්‍යසනයෙන් පවුල් 154,630ක පුජ්‍යලයන් 6,177ක් පීඩාවට පත් වුණා. ඒතොර මේක අපේ රටේ වරින් වර ඇතිවෙන ඉතා විශාල ව්‍යසනයක් කියන එක කිය යුතු නැහැ. එතකොට මේ ගම් වතුර නිසා පුජ්‍යලය 300ක් පමණ ජීවිත හානි වුණා. දැනට ගණන් බලා තියෙන විදිහට 212ක් මරණ තියෙනවා. ඒ වගේම තවත් අය අතුරුදහන් වෙලා තියෙනවා. මේ අතුරුදහන් වෙච්ච අයත් අපිට තීන්දු කරන්න පුළුවන් ජීවිතක්ෂයට පත් වෙලා කියලා. එතකොට නිවාස 3059ක් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙනවා. ඒ වගේම 20285ක් අර්ධ වශයෙන් විනාශ වෙලා තියෙනවා. එතකොට මේ ගම් වතුරෙන් වැඩියෙන්ම මම හිතනවා විනාශයට පත් වෙච්ච නැත්නම් හානියට පත් වෙච්ච දිස්ත්‍රික්කයක් තමයි රත්නපුර. රත්නපුර දිස්ත්‍රික්කයේ ගත්තාම ග්‍රාම නිලධාරි වසම් 325ක් මේ ගම් වතුර නිසා ඒ වගේ නායෑම් නිසා අද අපහසුවට පත් වෙලා තියෙනවා. 55,068ක් පවුල් 55,068ක් අද ආපදාවට ලක් වෙලා තියෙනවා. ඒ වගේම මේ 55,068ක 212,246ක් සාමාජිකයෝ අසහනයට නැත්නම් අපහසුවට පත් වෙලා තියෙනවා. ඊළඟට මේ අයගෙන් මම කියන්නට ඕනේ කඳුරු 169ක පහුගිය දිනවල වාසය කරමින් ඒ අයගේ ජීවිත රැක ගන්නට පුළුවන්කම ලැබුණත් අද මේ වෙනකොට ඒ කඳුරු වලින් ඒගොල්ලෝ තමුගේ නිවෙස් වලට ගිහිල්ලා තියෙනවා. මේ නිවෙස් වලට යෑමේදී එයාට නොයෙක් ප්‍රශ්න වලට අද මුහුණ පාන සිද්ධ වෙලා තියෙනවා. එකක් මේ නිවාස ලිපිහෙලි කරගෙන පිසිදු කරගෙන යන්නට ඕනේ. ඒ වගේම ඒ අයගේ තිබුණ තාවකාලික කුස්සි ඒ වගේම මුළුතැන් ගෙවල් ඒ වගේම බැසිකිලි කැඩිලා අද ඒ අයට ඒ මූලික අවශ්‍යතාවයන් නැති තත්ත්වයක් තියෙනවා. ඒ වගේම රත්නපුරේ විශේෂයෙන්ම ගම්වතුන්ට යට වෙන ඇලපාත, ඒ වගේම කරවාන අයගම, ඒ වගේම කුරුවිට වැනි ප්‍රදේශවල අද ගෙවල් වල ඒගොල්ලන්ට අවශ්‍ය මූලික දේවල්වත් තාම සපයන්න බැරි වෙලා තියෙනවා. ඒත් වශයෙන්ම පෞගිය කාලය තුළ, ඒ කියන්නේ මේ ගම්වතුර ඇතුළුනේ 26 වෙනිදා ඉඳලම ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් විශාල සේවයක් කළ අපි කියන්නට ඕන. මොකද මුලින්ම පොලිසිය තමයි ප්‍රදේශයේ බැස්සේ ගම්වතුරෙන් හානියට පත් වෙච්ච ප්‍රදේශවල ජනතාව බේරගන්න එයාට අවශ්‍ය කරන මූලික පහසුකම් ඒ වෙනකොට තිබුණේ නැහැ. රත්නපුර පොලිසිය ගත්තාම ඔවුන්ට තිබුණ බෝට්ටු දෙකක්. මේ බෝට්ටු දෙකෙන් ඒ වෙලාවේ ජීවිත බේරා ගන්න ඒගොල්ලෝ කටයුතු කරනකොට එක බෝට්ටුව හිල්ලුණා. ඊට පස්සේ තව එක බෝට්ටුවයි ඒගොල්ලන්ට ඉතුරුනේ. ඒකෙන් මං හිතනවා ජීවිත 70ක් 80ක් පමණ බේරගත්තා. ඒ ඇරෙනකොට කොහෙවත් බෝට්ටුවක් තිබුණේ නැහැ. ඒතකොට මේ ගැන අපි විශේෂ අවධානය යොමු කරන්න ඕන. මම එකඟ වෙනවා වාස්තුදේව නානායකාරී මන්ත්‍රීතුමා සමග මේ බෝට්ටු සැපීම අනිවාර්යයෙන්ම පූර්ව අවශ්‍යතාවය සඳහා තියෙන්නට ඕන. මොකද රත්නපුර දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම අර මම කියාපු මේ මේ ප්‍රදේශවල කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ, ඊළඟ රත්නපුර, කලවාන, අයගම වැනි නිවිතිගල වැනි ප්‍රදේශවල, ඇලපාත වැනි ප්‍රදේශවල ගම්වතුරු ජන්තුරෙන් ඇති වෙනවා. ඉතින් මේ ප්‍රදේශවලට අවශ්‍ය කරන බෝට්ටු පහසුකම් නිරන්තරයෙන් තියෙන්නට ඕනේ. මෙවර අපි දැකපු දෙයක් තමයි කිසිම තැනක බෝට්ටුවක් තිබුණේ නැහැ. මම මේ කාටවත් චෝදනා කරනව නෙවෙයි. මොකද පෞගිය 2003 ගම්වතුරෙන් පස්සේ වරින් වර ගම්වතුර ඇති වුණාට ඒවා මේ පරිමාණයෙන් ඇතිුනේ නැහැ. විශාල ගම්වතුර බවට පත් උනේ නැහැ. ඒ නිසා සමහරට හිතන්නට ඇති සාමාන්‍ය ගම්වතුරක් ආවත් ඒ විශාල හානියක් වෙන අවස්ථාවක් නොවේ. ඒ නිසා විශාල සූදානම් වීමක් අවශ්‍ය නැහැ කියලා. නමුත් මෙවර මේ ගම්වතුර අපි සමහරට පූර්ව දැනුම් දීමක් තිබුණේ නැතිකම නිසා අපේ ජනතාවට දැනුවත් වීමක් තිබුණෙත් නැහැ මේ තරමට මේ පරිමාණය එකක් එයි කියලා ගම්වතුරක්. ඒ නිසා සූදානම් වීමක් තිබුණේ නැහැ. ඒක අපි දැකපු දෙයක්. ඒක නිසා අපි මං හිතනවා ඊට පස්සෙවත් මේ සම්බන්ධව අපි සැලකිලිමත් වෙන්නට ඕනේ. ඒ වගේම මං දැකපු දෙයක් තමයි මේ ගම්වතුර ආවහම අපි ජනතාව ගිහිලා එක්කෝ පන්සලක නවත්තනවා, නැත්නම් පාසලක නවත්තනවා, ප්‍රජාශාලාවේ නවත්තනවා. සිය ගාන දවස් 3-4ක් මේවයි පදිංචි වෙලා ඉන්නකොට තාමත් අපහසුතාවයක් තියෙනවා. එයාගේ මූලික අවශ්‍යතාවයන් සඳහා කිසි පහසුකම් නැහැ. ඒ කඳුරු වලට අපි ගියාම අපි දැකපු දෙයක් තමයි විශාල අපහසුකම් මැද්ද තමයි ඒ ඇයට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ප්‍රදේශවල මේ ගම්වතුරෙන් නිරන්තරයෙන් යට වෙන ප්‍රදේශවල ජනතාව තාවකාලිකව ලැබුම් ගන්න ස්ථානවලට අවශ්‍ය මූලික පහසුකම් සලස්වන්න අවශ්‍ය කරන උපකරණ මහිතන ප්‍රාදේශීය ලේකම්වරු හරහා සපයන්න වැඩපිළිවෙළක් තියෙනවා. ඒකට පාර්ශ්වීය ලේකම් කාර්යාලවලට අර බෝට්ටු සපයන්න වගේම ඒ වගේ ජංගම අවශ්‍යතාවයන් සපයන්න තිබ්බොත් ප්‍රාදේශීය ලේකම්වරුන්ට පුළුවන් සපයන්න. මොකද ඒක ප්‍රාදේශීය ලේකම්වරුන් විසින්ම පෞගිය දවස්වල පවත්වපු සාකච්ඡාවලදී ඉදිරිපත් කරපු කාරණයක්. තුර රත්නපුරේ මේ ගම්වතුර ඇතුල්ච්ච දෙවෙනි දවසේ මම සන්තෝෂයි කියන්නේ වජිර අභිවදන ඇමතුමා ගිහිලා විශේෂ සාකච්ඡාවක් පැවැත්තුවා. එතකොට ඊළඟට ජනාධිපතිතුමා ගිහිලා සාකච්ඡාවක් පැවැත්තුවා. එතෙන්දී මේ දිස්ත්‍රික්කයේ අවශ්‍යතාවයන් ගැන අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. එතකොට අද තියෙන ප්‍රශ්නය මේ ගම්වතුර වැළැක්වීමේ වැඩපිළිවෙලකට අපි යන්නට ඕන. රත්නපුර දිස්ත්‍රික්කයේ තියෙන කළුගඟ මහිතර රත්නපුර දිස්ත්‍රික්කයට පමණක් නෙවෙයි කළුතර දිස්ත්‍රික්කයටත් විශාල වේශනයක් ඇති වෙන තත්ත්වයක් ඇති වෙනවා. පෞගේ කාලේ ගම්වතුර ඇති වුණාම මේ ගැන අපි කතා කළා. ඊට පස්සේ ඒක නැවතුණා. ආයි ගම්වතුර දැන් ආවහම තමයි ආයි දැන් අපි කතා කරන්නේ. මේ නිසා අපි තීන්දුව කරගන්නට ඕනේ මේ ගම්වතුර ඇති වෙච්ච කාලට පමණක් මේක සාකච්ඡා කරලා නවත්තන්න නැතුව මේ ක්‍රියාත්මක කරන්න. කළුගඟ සම්බන්ධව කතා කරනකොට අපි දන්නවා විශාල වශයෙන් මේ සිරිපාද අඩවියේ වර්ෂාව තියෙනවා. ඒ වර්ෂාව මේ කාලයේදී අප්‍රේල් මැයි මාසෙදී වැඩි වෙනවා. ඒ නිසා තමයි කියන්නේ සිංහල අවුරුද්ද පහු වෙලා දින 45ක් යනකොට ගම්වතුරක් එනවා කියනවා. එහෙම මතයක් තියෙනවා. හැම වර්ෂෙම ගම්වතුරක් එනවා සාමාන්‍ය වශයෙන් වෙන්න පුළුවන්, විශාල වශයෙන් වෙන්න පුළුවන්. එතකොට මේ ගම්වතුර ඇති වෙන කාලට ඒ ඇතිවන වැඩි වෙන ජලය මේ කළුගඟෙන් බාහිරව ගෙන යාම සඳහා වැඩපිළිවෙළ දෙකක් යෝජනා වෙලා තියෙනවා. එකක් තමයි කළුගඟේ මල්වලට උඩින් වේලක් කපලා ඒක කුරුවිට ප්‍රදේශයේ අක්කර 5000ක පමණ වැවක් හදලා ඒ වැවේ මේ වතුර ගබඩා කරලා ක්‍රමානුකූලව නැවතවරක් කළුගඟට වර්ෂාව අඩු වුණාම නිදහස් කරන්න. මේක මේ යෝජනාව කොච්චර සාර්ථකද කියන්න මම දන්නේ නැහැ. නමුත් සමහර විශේෂඥයෝ මේට එකඟ වෙන්නේ නැහැ. තව යෝජනාවක් තියෙනවා මල්වල කියන ප්‍රදේශයේ උමගක් ආරම්භ කරලා ඒ උමග උඩවලවේ වැව දක්වා කපලා ගෙනිහිල්ලා ඒ වැඩි ජලය උමග දිගේ උඩවලවේ වැවට යවන්න. මම හිතනවා වඩා යෝග්‍ය යෝජනාව ඒකයි කියලා. මොකද වෙන යෝජනාවක් නෑ. ඔය යෝජනා දෙක තමයි තියෙන්නේ. ඒ උඩවලවේ වැවට මේ කාලේ වෙනකොට වතුර අඩු වීමක් තිබෙනවා. එතකොට ඒ වැවට ඒ අතිරික්ත ජලය ගෙනියන්න පුළුවන් ඒ උමගක් මගින් කියන එක චීන වාර්තාවකින් ඉදපත් වෙලා තියෙනවා. ඉතින් කොහොම හරි මේක ක්‍රියාත්මක කිරීම සම්බන්ධව මෙතනදී ප්‍රකාශ වුණාදී මමත් නිමල් සිරිපාල ඇමතුමත් 2013දී ඒ ප්‍රදේශයට ගියා මල්වල ගමට සාකච්ඡාවකට. ඉතින් ජනතාව දැඩි ලෙස විරුද්ධ වුණා. එතකොට මට පෙනී ගිය දේ තමයි මේ කාරණේ ගැන ජනතාව දැනුවත් කරලා නැහැ. එහෙම නැතුව තමයි මේක ආරම්භ කිරීමේ මූලික සාකච්ඡාවට ගියේ. ජනතාව මේ සම්බන්ධව දැනුවත් කළොත් මේ ගම්වතුළු නිසා ඇතිවන ව්‍යසනය විපාක ජනතාවට සිදුවන අසහනය සම්බන්ධව ජනතාව දැනුවත් කළොත් මං හිතනවා ජනතාව මේකට විරුද්ධ වෙන එකක් නැහැ. ඒ වගේම තමයි අද මල්වල වැනි ප්‍රදේශ දියුණු ප්‍රදේශ තේ වවලා ශාල ගොඩනැගිලි හදලා ඒ වගේම නිවාස හදලා අද මිනිස්සු එක්තරා සමාජ මට්ටමක ආර්ථික මට්ටමක ජීවත් වෙන ප්‍රදේශයක්. තුර ඒ ප්‍රදේශයේ ජනතාවගේ ඒ ආර්ථිකයට ඒ වගේම ජන ජීවිතයට අහිතකර විදියට බලපාන විදියට මේ ක්‍රියාත්මක කරන්න ගියොත් ඒක අපහසුයි. ඒ නිසා අපි මෙතෙන්දී අපි යම් යම් විකල්ප වැඩ පිළිපිට යන්න ඕන. මොකද ඒ ප්‍රදේශයේ වතු තියෙනවා සමහර වතු හරියට නඩත්තු වෙන්නේ නැහැ. ඒවෙන් ඉඩම් අරගෙන ඒ ජනතාවට ඒ තමුගේ වැවිලි කර්මාන්තය ගෙන යන්න ඉඩම් දෙන්නට ඕන. ඒ වගේම ජනගහනය අඩු ජන ශුන්‍ය ප්‍රදේශයක් හොයාගෙන තමයි මේක ආරම්භ කරන්න ඔය හරියේ තියෙනවා ඒ කුණුගොඩ ඇල්ල හෝ කුණුගොඩ ප්‍රදේශ වත්ත කියන ප්‍රදේශයක් ඒ හරියේ ජනතාව බොහොම අඩුවෙන් ජීවත් වෙන්නේ. මම හිතනවා මේ සැලසුම සංශෝධනය කරන්න ඕන ඒ කාරණය ගැන වැඩි අවධානයක් යොමු කරලා. මොකද මේ උමග ආරම්භ කරන්න පුළුවන් නම් ඒ ජන ශුන්‍ය ප්‍රදේශයෙන් වැඩි ජනගහනයට බල නොපාන විදිහට ඒක ඉතාමත්ම හොඳ වෙනවා. ඒ වගේම ජනතාවගේ සහයෝගය ලබා ගන්න අමාරු වෙන්නේ නැහැ. ඒකට මේ ගැන විශේෂ අවධානයක් විශේෂයෙන් යොමු කරන්නට ඕනේ. මොකද මේ ජන මේ ජඩි ගැලම් නිසා වරින් වර රත්නපුර දිස්ත්‍රික්කයටත් කවුතර දිස්ත්‍රික්කයටත් වෙන හානිය වළක්වන්න. ඊළඟට අපිට මූණ දෙන්න සිද්ධ වෙලා තියෙන ප්‍රශ්නේ තමයි මේ ණය. අද රත්නපුර දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම ප්‍රාදේශීය ලේකම් කොට්ටාචි කොට්ටාච 17න් 12කම මේ නායෑම තියෙනවා. එතකොට මේ නායෑමේ අවදානම ස්ථාන 210ක දැන් හඳුනාගෙන තියෙනවා. අර ඊට අදාළ නිලධාරීන් පසුගිය දිනවල යම් යම් කඳු පුරා තියෙන බව ආරංචි වුණාම ගිහිලා පරීක්ෂා කළාම එයා දැන් සහතික කරලා තියෙනවා, ප්‍රකාශ කරලා තියෙනවා 210ක් කඳු නැත්තම් ප්‍රදේශ නායෑමට භාජන වෙන්න ඉඩ තියෙන බව. මේක ඉතාමත්ම අවදානම් තත්ත්වයක්. මොකද මේ ප්‍රදේශ උඟ දෙනෙක් දැනට තේ වැනි වගාවන් කරලා තියෙනවා. උඟ දෙනෙක් දැන් දෙවැ පදිංචි වෙලා තියෙනවා. ඒ වගේම සමහර අය ගොවිතැන් කරනවා. එතකොට මේ අයගේ ජීවිත බේර ගන්නවා නම් එහෙම නැත්නම් අනාගතයේදී මේ අයට සුරක්ෂිත භාවයක් ඇති කරනවා නම් යම් කිසි විකල්ප වැඩපිළිවෙකට අපි යන්නට ඕනේ. අද මේ නා යනවයි කියලා ප්‍රකාශ කළාම සමහර අය මොකද කරන්නේ? වැයි කාලෙට ඒ කිට්ටුව තියෙන පන්සලකට නැත්නම් පාසලකට යනවා. ගිහිලා මේ වර්ෂා යුරුනාම නැවත එනවා. පස්ස නැවතත් වැස්ස පටන් ගත්තාම ආයිත් එළියට යනවා. ඉතින් මේ වගේ නේද ජීවිතයක්, ජීවිත ජීවත් වීමක්. මං හිතන්නේ නැහැ ශිෂ්ටාචාර සමාජයට ගැළපෙනවා කියලා. මොකද අපි තේරුම් ගන්නට ඕනේ මේ ජනතාවගේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගෙන්න නම් එයාට ස්ථාවරයක් තියෙනවා. ජීවත් වීම සම්බන්ධව, එයාගේ ආර්ථිකය සම්බන්ධව.
ඔබතුමාගේ කාලේ නම්
විනාඩි දෙකක් දෙන්න. ඒ නිසා මම හිතනවා මේ සම්බන්ධව අපි පැහැදිලි ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලට යන්නට ඕන. එකක් තමයි දැන්ට තියෙන ওই මේ වගා කරපු ඉඩම්වල හරියාකන් නඩත්තු නොවන වැවිලි ප්‍රදේශ, වැවිලි වතු අපි තෝරගෙන ඒවෙන් ඒ ඉඩම් අරගෙන කඳු සහිත ප්‍රදේශවල ඒ අයට ජීවිත යම්ගේ ජීවිකාව කරගෙන යන යෑමට මේ ඒ අයට යම් කිසි ආදායමක් ලැබෙන ආකාරයට ජීවත් වෙන්න පුළුවන් මාර්ග ඇති කරන්න. එහෙම වුණොත් අපිට පුළුවන්කම ලැබෙයි ඔය කඳු වල තේ වැවෙන ජනතාව එයින් ඉවත් කරලා යන්න. එහෙම නැති වුණොත් ඒක අපහසු වෙනවා. මොකද ජනතාව කීයටවත් කැමති වෙන්නේ අපි යෝජනා කළ නිසාම තමුන් දැනට ජීවත් වෙන ප්‍රදේශවලින් තමුන් දැනට කරන වගාවලින් ඉවත් වෙලා යන්න. ඒතොර මේක වහාම අපි කළ යුතුයක්. මොකද නැවත වරක් මේ දායන ප්‍රදේශවලින් නැවත වරක් ආපහු ජනතාව ගෙනිහිල්ලා පදිංචි කරවීමෙන් මේ ප්‍රශ්නයට කවදාවත් විසඳුමක් ලැබෙන්නේ නැහැ. මෙන්න මේ කරුණු ටික අපි සැලකිල්ලට ගත යුතුයි කියන කාරණය මතක් කරමින් මගේ වචන ඉපැවසනවා.